தேர்வா சர்ணா சாயினா சார், தேர்வா சர்ணா சாயந்த நாட்டம் அந்த தபிசு பொறுத்து பாரதி அங்க அறுபதாம் தீட்ட பத்தின கொஞ்சம் தான் ஆமோ தர்ம சகாச்சா ஆரம்பிக்கிறமு இது கதா தப்பிக்கிற அனுப்பம் பாவிங்க அப்படி அவருடைய சுவாமி வாசி அவசர தன் மனதில் ஞானம் இவ்வளவு சுவாமி வாசி சம்பந்தா இன்னுவா அப்படி சுவாமி வாசி சாமதினாவின் பாத நமஸ்காரம் புள்ளி கண்ணுவா இவகே மே சாக்காட்சாய் மொழிதம் அப்பட்ட ஏவண்ண சூதனம் கொள்ளா சகஸ்கல்ல துன்யா பகி மகாச்சாரிய அப்படி இப்போ உங்களுக்கு வந்துட்டுவா இதுவா தித்தாம கௌரவம் ஸ்ரீபத் கிரமி அப்படி சாக்காட்சாட்ட எம்மேமு நம்ம சுவாமிநாதர் கௌரவம் ஆராதனா கண்ணா சாக்காட்சா ஆரம்ப கண்டிசு சர்வாய்
මහාත්ති පදෝහම සූත්‍රය සම්බන්ධව තමයි කතා බහ කරගෙන ආවේ. එනිසා දැන් සති කිහිපයක් තිස්සේ අත්ති පදෝහම සූත්‍රය කතා බහ කරගෙන ආවා. ඉතින් අදට අදාළ කොටස පිළිබඳව අවධානයක් යොමු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක තියෙනවා. මම විස්තර කරගෙන යන්නම්. එතන කාරණාව සාරිපුත්ත උත්තමයන් වහන්සේ පැහැදිලි කරනවා. කතමං චාවසෝ දුක්ඛං අරිය සච්ඡං. ඇවැත්නි කුමක්ද මේ දුකයි කියන ආර්ය සත්‍යය? එතකොට සාරිපුත්ත උත්තමයන් වහන්සේ පැහැදිලි කරනවා මොකද්ද මේ දුකයි කියන ආර්ය සත්‍ය මොකක්ද කියලා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ, දෝමනසුපායාසාපි දුක්ඛා, යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං, සංකිතේන පංචපාදානස්කන්ධා දුක්ඛා. සමනෙක මේ පරිවර්තනීය අදහස තමයි ජාතිපි දුක්ඛා. ජාති කියන්නේ ඉපැත්ම, අපි කියන්නේ ද කියන එක. දුක්ඛා ඉපදීමත් ඉපදීමද දුකයි, නැත්නම් ඉපදීමත් දුකයි. ජරාපි දුක්ඛා, ජරා කියන්නේ දිරීම, දිරීමත් දුකයි. මරණංපි දුක්ඛං, මරණයත් දුකයි. ශෝක, ශෝක කිරීම, පරිදේව වැඩපෙන ගතිය, දුක්ඛ කියන්නේ කායික දුක්, දෝමනස්ස කියන්නේ මානසික දොම්නස්, උපායාස කියන්නේ අර වැළපෙන ගතිය. අන්න ඒ කියපු දේවල් ශෝක කිරීම, ශෝකය වැළපීම, කායික දුක, මානසික දුක, සුසුම්ලන ගතිය, ඒවත් දුක්ඛා දුකයි. යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. යම්පි ඉච්ඡන් යමක් කැමති වුණාද, තං නොලබති යමක් කැමති වුණා නම් ඒ නොලැබීමත් දුකයි. සංකිත්තේන, සංකිත්තේන කියලා කියන්නේ අකුලවා කිව්වොතින්. පංච උපාදානස්කන්ධා දුක්ඛා. පංච උපාදානස්කන්ධය දුකයි කියලා සඳහන් කරනවා සාමාන්‍ය අර්ථය. ඔන්න සාරිපුත්ත උත්තමයන් වහන්සේ පැහැදිලි කරනවා මේ දුක කියලා කියන්නේ. පින්වතනේ, මම ඔබට නිරන්තරයෙන් පැහැදිලි කරලා පෙන්නවා, මෙතන මේ පැහැදිලි කරන්නේ දුක් විඳිනවා, විඳවනවා කියන කාරණාව නෙවෙයි. දුක කියන කාරණාවේ අර්ථය, දුක කියන කාරණාවේ අර්ථය තමයි දුකක් ඉස්මතු වෙද්දි නැග ගැනීමකට ඉඩක් නොවන බව, පිහිටන ස්වභාවයකට ඉඩක් නොඑන බව. ඒකයි මේ, ඒකයි ඒ දුක්ඛ සංඥාව භාවිතා කරන තැනදී අප්පනිහිත කියන සමාධියකට ඉඩක් ලැබෙන්නේ. ඒ නිසා තමයි ඥාන නිශ්චය, අට්ඨක නාගර ආදී දේශනා තුළ පැහැදිලි වෙන්නේ යෙදුණු ධ්‍යාන සමාපatti රූප වේදනා සංඥා සංකාර කියන මේ සංග්‍රහිතය. අනිච්ච සංකත පටිච්ච සමුප්පන්න වශයෙන් දකින තැනදී ප්‍රඥාවේ කෘත්‍යයේදී ඒ දුක බව, ඒ දුකෙහි ඥානෙන් නැත්නම් දුක්ඛ සංඥාවෙන් යුක්ත භාවයේදී අන්න චිත්තම් පටිවාපි වාපේති වෙනවා. පිහිටීමක් යෙදෙන්නේ නැහැ. නැහැ. මොකද හේතුව දුක්ඛ සංඥා භාවිතය. චිත්තම් පටිවාපේති. අමතාය ධාතුය චිත්තම් පසීදති. ඔන්න ඔය කාරණාව සිදුවන්නේ ඒකයි. එහෙනම් ඒ දුක කියන කාරණාවත් එක්ක ඥානෙ ඉස්මතු වෙද්දී එහෙනම් ඒ සියල්ලක්ම සිද්ධ වෙන්නේ පින්වතුනේ අර හොයන වැඩපිළිවෙලකින් යුක්ත දැනි යුක්ත දැක්මකින් යුක්ත සත්‍යවාදී සත්පුරුෂ කෙනාට. එහෙම නැති කෙනාට මොකද වෙන්නේ? හැම වෙලේම läගගෙන සිටීමෙන් ඇලීමෙන් ඉන්න එකයි වෙන්නේ. හරි. ඔන්නේ ඡේදේ මම කියෙව්වා. ඒකත් එක්ක අපි පොඩ්ඩක් කතා බහ කරමු. කාට හරි ඒ කියපු කාරණාවේ ගැටලුවක් තියෙනවා නම්, එහෙම නැත්නම් විමසන්න කාරණා මම හිතනවා තියෙනවා ඇති කියලා, ප්‍රශ්නයක් නැගෙනවා ඇති කියලා. ඒකත් එක්ක මේ කියපු ඡේදයත් එක්ක මොනවා හරි අපි අදහස් දක්වමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. දැන් එතන දුක් විඳීම කියන එක, දැන් අපි කාටත් දුක් විඳීම කියන එක පැහැදිලියේ. දැන් අපි ලෙඩක් දුකක් හැදුනත් වෙන මොකක් හරි දැන් මානසික දුකක් වුණත්, තව මේ තමන්ගේ කෙනෙකුට කරදරයක් වුණත් තමන්ට කරදරයක්, ඒ වගේ විඳවීම කියන එක හොඳටම පැහැදිලි. දැන් මෙතන දුක්ඛාර්ය සත්‍ය කියනකොට ස්වාමීන් වහන්ස, එතෙන්දී මේ අර පිහිටන බවකට ඉඩක් නොවන බව කියලා කිව්වා. ඒ කියන්නේ එතන අර අනිත්‍ය බව වගේ දෙයක් වගේ පාට හිතුනේ. එතකොට දුක්ඛ සංඥාව භාවිත කරන තැනදී, දුක්ඛ සංඥාව භාවිත කරන තැනදී අපනිහිත කියන සමාධියකට ඉඩක් ලැබෙන්නේ. දැන් එන්නේ එතන ස්වාමින්වහන්ස චුට්ටක් මේ දුක්ඛ සංඥාව භාවිත කරන තැනද කියන එක පොඩ්ඩක් පැහැදිලි කළොත් බොහොම පිං ස්වාමීන් වහන්ස.
හොඳයි අම්මා. ඒකේ දුක්ඛ සංඥාව භාවිත කරනවා කියලා කියන්නේ මෙහෙම මම කියන්නම්. දුක්ඛ සංඥාව වෙනුවට මගේ පහසුව පිණිස, කියන්නේ වචනේ අමතක කරනවා නෙවෙයි, මගේ පහසුව පිණිස, පැහැදිලි කිරීමේ පහසුව පිණිස අනිච්ච සංඥාව කියන්නකෝ. අනිච්ච දුක්ඛ අනාත්ම ටිකක් සමාන්තරව යන නිසා පැහැදිලි කිරීමේ පහසුව පිණිස විතරයි ගන්නේ. ඔය අනිච්ච සංඥා සූත්‍රයේදී පැහැදිලි කරන අනිච්ච සංඥා මේ භාවිතා බහුලී කතා කරද්දී සබ්බං කාමරාගං සබ්බං ඔහොම ඔහොම කියලා සියලු අවිද්‍යාව ප්‍රහාණය වෙනවා කියලා කියනවනේ. එතකොට දුක්ඛ සංඥාව කියන දේ, අනිත්‍ය සංඥාව කියන දේ තියෙනවා නම් විතරයි භාවිත කරන්න පුළුවන්. පැහැදිලි නේද අම? ඒ කියන්නේ අපි ලෝකයේ ඉන්නේ, ලෝකයක ජීවත් වෙන්නේ නিত্য සංඥාවෙන්, අනිත්‍ය සංඥාවෙන් නෙවෙයි. අනිත්‍ය සංඥාව තියෙනවා නම් ඒක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි සුඛ සංඥාවෙන් යුක්තව තමයි ලෝකයේ නিত্য භාවයෙන් අරගෙන තියෙන්නේ. හැබැයි සුඛ සංඥාවෙන් අරගත්ත අපි දුක්ඛ සංඥාව තමයි භාවිත කරන්නේ. දුක්ඛ සංඥාව ඒ හඳුනා ගැනීම නিত্য වශයෙන්, සැප වශයෙන්, ආත්ම වශයෙන්, සුභ වශයෙන් ගිහිලා නැහැ. දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ, දුක්ඛ කියලා කියන්නේ සබ්බේ සංඛාරණේ, සියලු සකස් වීමනේ දුකක් කියලා කියන්නේ. එතකොට සකස් වීම පිළිබඳව තමයි හඳුන ගැනීම තියෙන්නේ නේද? දැන් දුක්ඛ කියලා කියන්නේ සියලු සබ්බේ සංඛාරාණේ දුක්ඛ කියලා කියන්නේ අපිට යම් අදහසක් ගන්න පුළුවන් සකස් වීම පිළිබඳව හඳුනා ගැනීමක් තියෙන දෙයක් සම්බන්ධයෙන් නෙමෙයි. අන්නේ සංඥාව භාවිත කරද්දී, අන්න ඒක තෙන් භාවිතා බහුලීකృత කරද්දී සමාධියක් ඇති වෙනවා කියලා කියන ඔය අංගුත්තරනිකායේ තිකනිපාතික සූත්‍රයකදී අර දුක්ඛ සංඥාව භාවිත කරද්දී ඇතිවෙන ඒකට කියනවා, ඒ සමාධියට කියන්නේ අප්පනිහිත කියලා. න ඒ වචනේ අර්ථය තමයි න කියනවා. අප්පනිහිත කියන වචනේ හැදෙන්නේ න පනිහිත කියන වචනෙන්. න පනිහිත. පනිහිත කියන්නේ පිහිටනවා කියන එක. න කියලා කියන්නේ නැහැ. ඒතකොට පිහිටන්නේ නැහැ. න පනිහිත අප්පනිහිත. පිහිටන්නේ නැහැ. ඒ න කුසල අකුසල වෙන්න වගේ න පනිහිත අප්පනිහිත වෙනවා. ඒ කියන්නේ නොපිහිටන අර්ථය. එතකොට ස්වාමීන් වහන්සේට කියන්න උවමනාවක් තිබුණේ මේ අවශ්‍යතාවය තියෙන්නේ. එහෙනම් මෙතන මේ දුක කියන වචනේ අර්ථය ලෝකේ අර විඳවනවා කියන අදහස, දුක් විඳිනවා විඳවනවා කියන අර්ථයනේ. ඒත් හරි, ඒ ලෝකේ දුක් විඳවනවා කියන එක ඒක ලෝකේ. හැබැයි මෙතනදී දුක කියන වචනය ලෞකික කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරන්නේ අද්දකීම් ලෝකයේ ඉන්න අයට අද්දකීම් ලෝකයේ වචන අරගෙන අද්දකීමක ලැබගන්නේ නැති විදිහට, අද්දකීම ඇත්තක් කරගන්නේ නැතුව අද්දකීමෙන් එතර වෙන විදිහට තමයි බුදුරජාණන් වහන්සේ වචන පාවිච්චි කරන්න වෙන්නේ නේද? අඥානකමකින් පනවගත්ත ලෝකයකනේ බුදුරජාණන් වහන්සේ
එහෙම
නේද අම්මා? එතකොට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී, ලොකු සායන් වහන්සේ මෙතෙන් මේ මතු කරලා දෙන්නේ දුක කිව්වට පස්සේ අම්මා අපි අර ලෝකෙට ගලප ගන්නවනේ.
එහෙමයි.
අන්න හරි, ලෝකෙට ගලපගෙන අන්නේ ලෝකය ඇත්ත කරගෙන ඉන්න අපිට ලෝකයේ වචන වලින්ම කියලා දෙනවා. හරි, ඔක ලෝකය ඇත්ත කරගත්තට මෙතෙන්දී මේ දුක කියන අදහස කියන්නේ සංස්කාර ස්වභාවයක්. එක්ක අපි සබ්බේ සංඛාරා දුක්ඛාති කියන වාක්‍යයත් එක ගත්තම ඇත්තරම මේ දුක කියන එක අර්ථාන්විතයි නම් මොකද වෙන්නේ? නොපිහිටන ස්වභාවයක් තමයි ඉස්මතු වෙනවා. නොපිහිටීම.
ඒතර සමින ලෝකේ දුක කියලා අපි අසනීපයකට එහෙම නැත්තම් වෙන මොකක් හරි දුකකට කියන්නේ අර අපි දුකට පිහිටීම දීලා නේද ස්වාමීන් වහන්සේ කියන්නේ.
අන්න හරියම්, හරියට හරි.
හ්ම්.
අපි ඉන්නේ එතන. අපි ඉන්නේ එතන. අපි අපි අපේ අපේ අත්දැකීම් ලෝකේ ඇත්ත කරගෙනනේ ඉන්නේ. හැබැයි ඒ ඇත්ත කරගෙන ඉන්න ලෝකයටම වචනයක් දෙනවා.
එහෙමයි.
නොපිහිටන විදියට. ඒ කියන්නේ ඒ නොදන්න කම නිසා ඒ අත්දැකීම් ලෝකේ පිහිටගෙනමයි ඉන්නේ. ඇත්ත කරගෙනමයි.
එහෙමයි.
නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ඒක මේ ඒ පිහිටීම වැරදි කියන කාරණේ. අපි විඳවීම වැරදි. දුක්ඛ කියන්නේ නොපිහිටන අර්ථයෙන් කියන අර්ථය.
එහෙමයි ස්වාමීන් වහන්සේ. පෙතේ පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. වහන්සේට බොහෝ පිං තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි, තෙරුවන් සරණයි.
අවසර ස්වාමීන් වහන්සේ, ඒ ප්‍රශ්නෙටම තමයි මටත් තේන්නේ. එතන තේන්නේ ස්වාමීන් වහන්සේ දුක්ඛ සංඥාව භාවිතා කරන තැනකදී කියලා. එතකොට සංඥාවක් කියන්නේ අපි මොනාරි අතීත සිදුවීමකින්නේ සංඥාවක් ලබා ගන්නෙ. සංඥාව කියන්නේ එහෙමයිනේ. එතකොට මෙතන තියෙන්නේ දුක්ඛ සංඥාවක් කියලානේ. නේද සායනස? දුක්ඛ සංඥාව භාවිතා කරන තැනදී
කියන්නේ.
ඒක මට පොඩ්ඩක් පැහැදිලි කරගන්න
පුළුවන්. හරි. මේ මෙතෙන් හරියටම හරිය බොහොම ලස්සනයි ප්‍රශ්නේ අම්මා. අපි හිතමු මෙන්න මෙහෙම කෙනෙක් අනේ පිටු සිටුතුමා, විශාකාව වගේ අය ගත්තොතින් අම්මා, ඒ අය මේ සෝවන් වෙච්ච අය නේද?
ඒ සහනස්.
ඔව්, කවදාවත් අනේ පිටු සිටුතුමා හරි එහෙම නැත්තම් විශාකාව හරි ලෝකය ඇත්ත කරගන්නවද? නිත්‍යයි සුඛයි, නිත්‍යයි සැපයි ආත්මයි සුභයි කියලා යාවිද?
එහෙම යන්නේ නැහැ. සෝවාන්
වෙලා. සෝවාන් වෙලානේ. ඔව්, ඒක කියනවා මේ අට්ටන් මේ මේ බද නිච්චත උපගච්ඡේ නේතන්ටානම් විජ්ජති. කියන්නේ නිත්‍ය වශයෙන් යෑමක් කවදාවත් වෙන්නේ නැහැ කියලා කියනවා. දිට්ඨි සම්පන්නස්ස පුද්ගලස. ඒ කියන්නේ දිට්ඨර්ෂණේ යුක්ත වෙච්ච පුද්ගලයා නිත්‍ය වශයෙන් යෑමක් වෙන්නේ නැහැ. හැබැයි අනේ පිරිසුතුමා හරි බිම්බිසාර රජතුමා හරි එහෙම නැත්නම් විශාකාව හරි, ඔව්, ඒ අයට නිත්‍ය වශයෙන් යෑමක් වෙනවද?
නිත්‍ය වශයෙන් යන්නේ නැහැ ඒගොල්ලෝ.
ඒ නිත්‍ය වශයෙන් යන්නේ නැහැ නේද? සැප වශයෙන් යනවද?
නැහැ.
යන්නේ නැහැ. ආත්ම වශයෙන් ගන්නවද?
නැහැ.
සුබයි කියලා ගන්නවද?
නැහැ.
හරි. නමුත් ඒ අය ලෝකේ ජීවත් වෙනවද නැද්ද?
ජීවත් වෙනවා. ඒකනේ අර මිනිපිරි නැති වුණාම
ලෝකේ ජීවත් වෙනකොට ලෝකේ ජීවත් වෙනවා කියන්නේ අම්මා දැක්මක් භාවිත වෙනවා කියන එකද? නුවණක් භාවිත වෙනවා කියන එකද?
දැක්මක් නේද?
ඔව් නුවණක්. ලෝකේ දැන් අනේ පෙඩ සිටුතුමා විශාඛාව වගේ අය ලෝකේ ජීවත් වෙනවා. සෝතාපන්න වුණාට ලෝකේ ජීවත් වෙනවා නේද? ජීවත් වෙනවා. හැබැයි දැක්මක් භාවිත වෙනවද? දැක්මක් ප්‍රඥාව භාවිත වෙනවා කියන්නේ ප්‍රඥාවක් භාවිත වෙනවා කියන තැනදී කෙනෙක් සම්බන්ධ කරන්න පුළුවන්ද?
බෑ
බෑ. හා
බෑ.
මම මෙහෙම අහන්නම් ප්‍රශ්නයක් අම්මගෙන්. අනේ පිටු සිටුතුමා, පුතජ්ජනත් නැත්නම් අපි හිතමු දැන් ප්‍රඥාව භාවිත වෙන්නේ නැත්නම් ලෝකේ ජීවත් වීමක් තියනවා නේද?
තියනවා.
එතකොට කියන්න වෙන්නේ දුක්ඛ සංඥාව කියලා තමයි කියන්න වෙන්නේ නේද? හැබැයි ඔන්නෝයි, හැබැයි දුක්ඛ සංඥාව කියලා කියන්නේ අම්මා නිත්‍ය වශයෙන් පිහිටන එහිකට යනවා කියන එක නෙමෙයි.
නෙමෙයි.
හැබැයි භාවිත වෙන්නේ නැත්නම් දුක්ඛ සංඥාවේ තමයි ඉන්නේ. දුක්ඛ සංඥාව භාවිත කරන්න පටන් ගත්තොත් නැත්නම් අනිත්‍ය සංඥාව භාවිත බහුලීකృత කරොත් ඉන් අන්න ඉතර වෙනවා.
එතකොට එක පිහිටන්නේ නැහැ.
මෙතෙන්දි මේ කියන්නේ මෙතන ලෝකෙත් එක්ක ගනුදෙනුවක් තියෙනවා. හැබැයි පිහිටන්නේ නැහැ. ලෝක යම් අද කියන්නේ ප්‍රඥාවක් භාවිත වෙන්නේ නැහැනේ. ප්‍රඥාවක් භාවිත වෙන්නේ නැහැ. හැබැයි ලෝක සෝතාපන්න වගේ වෙච්ච කෙනෙක් ලෝකේ ඇත්තයි කියලා නිත්‍ය වශයෙන් ගන්න යන්නේ
නැහැ.
නැහැ. එහෙනම් කියන්න වෙන්නේ මොකද්ද?
සංඥාව.
ඒක හැබැයි ඒ සංඥාව දැන් දුක්ඛ සංඥාවක් මිසක සැප සංඥාවක් නෙවෙයි.
සැප නিত্য ඒව නෙවෙයිනේ.
නিত্য සැප ආත්ම සුභ කියන සංඥාව නෙමෙයි.
පැහැදිලි සංස පැහැදිලි.
හොඳයි.
සර්වසන්න සම්මාස
සර්වන් සරණයි.
සම්මාසේ ඒ ප්‍රශ්නෙටම සම්බන්ධව තමයි මම අහන්න හැදුවේ. දැන් මේ ලෝකේ ජීවත් වෙනකොට දුක්ඛ සංඥාව කියලානේ අපි කතා කරන්නේ. හැබැයි සම්මාස එතන දුක්ඛ කියන කියන බුදුරණන් වහන්සේ දක්වපු අර්ථය කියන අර්ථාන්විත වෙනවා නම් දුක්ඛ කියන එක අර්ථාන්විත වෙනවා නම් සංඥාවක කතාවක් කතා කරන්න අප අමාරු නිසානද?
බෑ බෑ. ඒක හරි. එතකොට සංඥාව කියන කතා කරන්න බෑ. ඒක භාවිත වෙද්දී ඊතරවීම, එතකොට මේ ඊතරවීම තමයි කතා කරන්න වෙන්නේ. කෙනෙක් සම්බන්ධ කරන්න බෑ එතකොට. මේ ප්‍රශ්නේ වටිනවා.
ඒ කියන සංඥාස එතකොට මෙතනදී මේ දුක්ඛ සංඥාව කියලා අපි ඔතනද කියන්නේ අර ලෝක බාහිරට කියන්න ඕන නිසාද භාවිත කරන්න කියලා මං හිතුවේ.
ඔව් මෙතෙන්දි කියන්න, මෙතෙන්දි ඒ සූත්‍රයේ හැටියට මෙතෙන්දි ගන්නේ මේ මොකද්ද? අපනහිත සමාධිය ගැනනේ. එතකොට ඒ අපනහිත කියන්නේ යා අපනහිත සමාධියකට ඉඩක් හැදෙන දුක්ඛ සංඥාව භාවිත කරන තැනදී කියලා තමයි කියන්නේ. අන්න ඒතකොට දුක්ඛ සංඥාව භාවිත කරද්දි දුක්ඛ සංඥාවේ ඉන්නවානේ, පැවැත්ම නෙවෙයි. දුක්ඛ සංඥාව භාවිත කරද්දි අපනහිත සමාධියට ඉඩක් ලැබෙන්නේ නැහැ කියන එක තමයි එකෙන් කියන්නේ. ඇත්තටම මේකෙන් ගන්න ඕන කාරණේ තමයි අර මේ කෙන දැක්මකින් යුක්ත කෙනෙක් ඒකාන්ත භවක ඉන්නවා කියන එකට ඉඩක් එන්නේ නැහැ කියන එකයි මේකෙන් කියවෙන්නේ. ඒක මේ භාවිත කරද්දි ඉඩ අපනහිත සමාධිය අපනහිත සමාධියට තමයි ඉඩක් ලැබෙන්නේ. කියන්නේ පිහිටන්නේ නැහැ කියන අර්ථය. නොපිහිටීම. දැන් අපි ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණපි දුක්ඛං කියගෙන යද්දි මෙතනදී ඇත්තටම පැහැදිලි කරලා දෙන්නේ ලෝකේ ගොඩාක් දුරට මහත්මයා දුක කියලා කිව්වට පස්සේ අර අපේ අත්දැකීම් ලෝකෙට ගලප ගන්න යනවනේ. අන්න ඒකේ වැරද්ද පෙන්වන්න තමයි මේ අප මේ දුක කියන වචනේ නොපිහිටන අර්ථයෙන් කියලා කියන්න තමයි මෙතනදී ගන්නෙ. මේ සංඝහන්සේ මෙතන මේ වචනේ ඉස්මතු කරන්නේ.
එහෙමයි සංඝහන්සේ.
පෙරවන් සරණයි.
අවසර ස්වාමීනාස, එතකොට අප්පන්නේහත සමාධිය කියන එක නිකන් උදාහරණයක් විදියට දෙනල්ලා මේ පෙන්වන්න පුළුවන්ද ස්වාමීනාස? එකවන්ට ඇත්තට තේරෙන්නේ.
අප්පන්නේහත සමාධිය කියන්නේ අම්මා කෙනෙක්ගේ අත්දැකීමක් කියන තැනින් නෙවෙයි අම්මා එතන කියන්නේ. නොපිහිට සමාධිය කතා කරන්නේ නොපිහිටීම. පිහිටන්නේ නැහැ කියන එකනේ. පිහිටන්නේ නැති කාරණයකට උදාහරණයක් දෙන්න බෑ අම්මා. අදහස ආවද?
ඒක නමට ඒක ඒතරත්
දැකීම කියන තැනින් නෙවෙයි කියන්න වෙන්නේ.
අප්පනිහත
නොපිහිටීම කියන එක තමයි අර්ථය. දුක්ඛ සංඥාව භාවිත කරනකොට ඒ සමාධියට කියන්නේ අප්පනිහිත සමාධිය. ඒක කෙනෙක් අත්විඳින දෙයක් නෙවෙයි. දැක්මක භාවිතයකදී මාර්ග දැන් සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ අන්න ඒ වගේ මොමෙ. ඒක කෙනෙක් අත්විඳින කෙනෙක්ගේ අත්විඳීමක් අත්දැකීමක් කියන කාරණේ නෙමෙයි. ඒ විදිහට තමයි කියන්න
වෙන්නේ. එහෙමයි. සතරසර.
තේරුවන් සරණයි. අම්මා අහපු නිසා මම ගොරෝසු උපමාවක් කියන්නම්කෝ. ගොරෝසුයි ඔන්න හිතන්න අප්පන් හිත කියන්නේ ඔව් එහෙමවත් කියන ටිකක් අමාරුයි. මම ඒක පොඩ්ඩක් මේ ලොක්සයින්හන්සේ ගිනුත් අහලා කියන්නම් උපමාවක් කියන කාරණේ. නමුත් මෙතනදි මේ උපමාවක්
උපමාවක්
දෙන්න කියපු නිසා
නැත්නම් මෙතනදි අවස්ථාවක් හරි
අවස්ථාව කියන්නේ මේක අත්විඳීමක් නෙවෙයි අම්මා. දුක්ඛ සංඥාව භාවිත කරනකොට අප්පනහිත සමාධිය. දැන් අනිච්ච සංඥාව භාවිත කරද්දී අනිමිත්ත සංඥා සමාධිය. එතකොට මේ දුක්ඛ සංඥාව භාවිත කරද්දී අප්පනහිත සමාධිය ගැන කතා කරනවා. එතකොට අනිච්ච දුක්ඛ අනාත්ම අනාත්මය වඩද්දී අනාත්ම සංඥාව වඩද්දී ශුන්්‍යත සමාධිය ගැන තමයි කතා කරන්නේ. ඒක කෙනෙක් අත්දකින අත්විඳින කාරණයක් නෙමෙයි කියලා තමයි දැන් කියන්න වෙන්නේ.
සාධක කරන්න අමාරුනේ.
අමාරුයි අම්මා. ඉතින් අර යමක පිහිටලා තමයි උපමාවක් දෙන්න ඕනේ. ඒක විස්තර කරන්න වෙන්නේ.
හරි සාන තේරුණා.
තේරුවන් සරණයි.
තේරුවන් සරණයි.
තේරුවන් සරණයි සානස. සන්න දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දැන් අනිත්‍ය කියන ඒ වැටහිම අවබෝධ වෙනවා නම් ඒකම අපිට දැන් වෙන කතා කරාට ඇත්තම කියනවා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ අවබෝධය එකටම يعني එකට කියලා කියන දේද මන්ද? එහෙම නේ සන්නස. එතකොට එහෙම වුණොත් ඒ කියන්නේ අර ප්‍රඥාව අවදි වෙලා තියෙන බවක්ද ওই සමාධි තුنين කතා කරනවා සන්නස?
ඔව් ප්‍රඥාවත් එක්ක තමයි කතා කරන්න වෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම අපි වෙන වෙනම කතා කරා වුණාට අපි කතා කරනවානේ. ඒකේ සාමාන්‍යයෙන් අනිත්‍ය කියලා කියන්නේ ලැබීමක් වෙන්නේ නැහැ කියන එකනේ. දුක්ඛ කියලා කියන්නේ පිහිටන්නේ නැහැ කියන එකනේ. අනාත්ම කියලා කියන්නේ ලබ ගන්න අල්ල ගන්න බෑ කියන එක, ලං වෙන්න බෑ කියන අර්ථය. ඇත්තටම ওই තුනම කතා කරන්නේ. දැන් සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සතිනේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සතිනේ. එනිසාර පඤ්ඤාය පස්සති කියන ඒකත් එක්ක තමයි ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කරුණු තුනම කතා කරන්න වෙන්නේ. පැහැදිලිද කියපු කාරණේ අදහස? අනිත්‍යයි යමක් අනිත්‍ය නම් එයමයි දුක. යමක් දුක නම් එයමයි අනත. යද නිච්ඡන් තන් දුක්ඛන්. යද නැත්තං යන් දුක්ඛන් තද නැත්තං. යමක් අනිත්‍යද එය දුකයි. යමක් දුකද එය අනාත්මයි. ඒ කියන්නේ අවස්ථා සම්බන්ධයක් මේකට පස්සේ මේක, මේකට පස්සේ මේක එහෙම කියනව නෙමෙයි. නේද?
බොහොම පින්සන්නයි.
තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මෙතන මේ ඒ දුක්ඛ රේ සත්‍ය කියන එක අර්ථ දක්වනකොට ජාතපි දුක්ඛ ජරාපි දුක්ඛම කියලා දැන් අර යම්පින් චන්නලබති තම්පි දුක්ඛම් කියනකොට දැන් හුඟක් වෙලාවට අර්ථ දක්වන්නේ තමන් කැමති දෙයක් නොලැබීම දුක. ඒකනේ ඇත්තටම සිංහල අර්ථය. නමුත් එතනදී ඇත්තටම මේ කියන්නේ ආර්ය සත්‍යං කියනකොට වෙන්නේ අර දැන් ඥානයක් තියෙන කෙනාගේ එතන මේ ආර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. එතකොට එයාටත් ඥානයක් තියෙන එක්කෙනාටත් හම්බ වෙන්නේම පැවැත්මනේ. ඒ කියන්නේ සමුදයමනේ හම්බ වෙන්නේ. නමුත් එයා දන්නවා සමුදය හම්බුණාට ඒක පිළිගන්න බැරි බව කියන එක. ඒ අන්න ඒ අර්ථයෙන් නේද ස්වාමීන් වහන්සේ මෙතන කියන්නේ?
යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං කියන කාරණය විස්තර කරනවා විභංග සූත්‍රයේ ළඟට දීඝනිකායේ සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේ සත්‍ය සංයුත්තේ ওই කාරණා ටික විස්තර කරනවා. අම්මාපු ප්‍රශ්නෙට සුනන්ද මහත්තයට පුළුවන්ද මේ සත්‍ය විභංග සූත්‍රයේ හෝ මට මතක නැහැ හරියටම තියෙනවද කියලා සත්‍ය විභංග සූත්‍රයේ සතිපට්ඨාන සත්‍ය පබ්බේ විස්තර කරලා තියෙනවා. එතනට පොඩ්ඩක් පුළුවන් නම් අපි මේ යන්න පුළුවන් කමක් තියෙනවද?
සතිපට්ඨාන සූත්‍රයද?
සතිපට්ඨාන සූත්‍රය. ඔව්. පොඩ්ඩක් ඉන්න. පුජ්ජං ඕන් ඔය හරිය තමයි. ඔව්. බුජ්ජංග සංතිකේ නෙමෙයි සත්‍යවාරය කියන තියෙන ආයතන පබ්බයක් නෙමෙයි සත්‍යවාරය. තවත් අන්න ඔය හරිය අපි පොඩ්ඩක් බලමු. තව චුට්ටක් යමු පහලට. අත උඩට යමු තව පොඩ්ඩ. සත්‍ය ප්‍රබේ අවසන් කරලා වෙදී තවත් උඩට ඉන්න ඕන. කොමාරි සත්‍ය පුජංග ආයතනත් නෙමෙයි කන්ද සබ්දයක් නීවරණත් නෙමෙයි සත්‍ය සබ්දය යට වෙන්න ඕන. ඒ ටික විස්තර කරන්න නැද්ද? ඒක තමා නේද? නීවරණ වලටත් පල්ලෙහා තවත් පහළ තියෙන්නේ සත්‍ය සබ්දය කිය. ඔව් නේ. ඊටත් පල්ලෙහා කන්ද සබ්දයටත් යන්න. හරි ඔන්න ඔය හරිය බලමු. ඒ අඩු මේ මජ්ක්‍ධිම නිකායක නේද මහත්තයා පෙරලා තියෙන්නේ? ඒක දීඝ නිකායේ තියෙන එක පොඩ්ඩක් බලමුකෝ. මේක කෙටි මං හිතන්නේ මේ දීලා තියෙන සතිපට්ඨානය දීඝ නිකායේ සතිපට්ඨානය.
දීඝ නිකායේ සතිපට්ඨානයේ 387 වරණං සෝක පරිදේවෝ දෝමන සුඛායස පීහි
සම්පතං. හරි මේ මේකෙන් බලන්න ඕන මේ තවත් උඩ මහා වග්ගයේ තියෙන තවුඩ සුනන්ද මහත්තයා
398 ස්වාමින් වහන්ස.
ඔය ඔකටත් උඩ උඩ ඒක
398
හරි මම මේ කියන්නම් මේ තියෙන කාරණය මම හොයාගත්තා. ඒකේ තියෙනවා මේ 484 පිට සතසත් මහා සතිපට්ඨාන සූත්‍රයේ මහා වග්ගයට අදාළව ඒකේ තියෙනවා කතමංච භික්ඛවේ යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. මහණෙනි යමක් කැමතිද ඒ නොලැබීමේ දුක මොකක්ද කියලා අහනවා. ජාති ධම්මානං භික්ඛවේ සත්තානං ඒවං උපජ්ජති. ඒ කියන්නේ ජාති ධම්ම මහණෙනි ජාති ධම්මානං සත්තානං හට ගැනීම ස්වභාව ඇති සත්‍යයන්ට ඒවං ඉච්ඡා උපජ්ජති. මෙන්න මේ විදිහට කැමැත්තක් ඇති වෙනවා කියලා කියනවා. අහෝ වත මයං න ජාති ධම්මා අස්සාම නච්චවතනෝ ජාති ආගච්ඡෙය යාති. අහෝ ඒකාන්තේම අපි ජාති ධම්මා උපදින ස්වභාවයෙන් යුක්තයි. නච්චවතනෝ ජාති ආගච්ඡෙය යාති අපට ඉපදීමක් නොවනවනම් හොඳයි කියලා. නකෝපනේතං ඉච්ඡාය පත්තබ්බං ඉතම්පි යම් පිච්ඡන් නරපති තම්පි දුක්ඛං. ඊට පස්සේ කියනවා ජරා ඔයාගත්ත නේද සුනන්ද මහත්තයා? ඒකේ අර සිංහල පැත්තක් දාන්නකෝ. ඒතර පිරිසට පේනවනේ. අන්න හරි. තා චුට්ටක් පහලට යමු. ජරා ධම්මානං කියන අන්න හරි. මහණෙනි දිරණ සුළු සත්‍යයන් සත්වයනට අපි දිරණ සුළු බව නොමෙත්තමෝ නම් ඕන. දැන් ස්වභාවයෙන්ම සත්‍යයන්ගේ ස්වභාවය තමයි මොකද්ද? දිරණ සුළු බව. අපට දිරීමක් ඒකාන්තයෙන් නොම පැමිණෙන්නේ නම් ස්වභාවයම මොකද්ද? දිරණ සුළු බව. අපට ඒකාන්තයෙන්ම දිරීමක් වෙන්නේ නැත්නම් ඒ ඊතා ඒකයි. ඒකනම් කොච්චර හොඳද? මෙසේ ආශාවක් උපදී. මෙය ආශායෙන් ලැබිය හැකික් නොවේ. එහෙම ආශාය කියන කැමැති වුණාට ඒක වෙන්නේ නැහැ. මේද මෙන්න මේකත් යමක් කැමැත්තේ ඒ නොලබෙන්නේ නම් ඒද දුක්ඛයයි යන්නේ. අන්න අන්න එතන හරි ලස්සන. නකෝ පණිතං ඉච්ඡාය පත්තම්මං ඉතම්පි යම් පිච්ඡන් නොලබති තම්පි දුක්ඛං කියලා තියෙනවා. මේක සාමාන්‍ය අදහස තමයි දිරණ ස්වභාවයෙන් යුක්ත සත්වයෝ මේ අනේ ඒකාන්තයෙන්ම අපට දිරීමක් නොවනවා නම් හොඳයි කියලා ඉන්නවා. කැමැත්තක් උපදිනවා. නමුත් එයාලා කැමති. කැමැත්ත මොකද? දිරණ ස්වභාවයෙන් යුක්ත කෙනා නොදිරනවා නම් හොඳයි කියලා හිතනවා. නමුත් දිරීමක් එනවා. අන්න ඒ කැමැත්තට ඉඩක් ලැබෙන්නේ නැහැ. අන්න ඒක තමයි යම් පිච්චන් ලැබති සම්පි දුකන්. ওই විදිහට දිගට කාරණා කීපයක්ම තියෙනවා. මේ එතකොට අපිට පැහැදිලි වෙන කාරණයක් තමයි මෙතනදී කැමැති දේ නොලැබීම කියන සිද්ධිය. අන්නේ කැමැති දේ කැමැති කාරණාව සිදු නොවීම කියන සංසිද්ධිය තමයි මෙතන දුකක් හැටියට පෙන්වන්නේ. දැන් හරියට ඔක ගත්තොතින් ජාතිපි දුක්ඛ කියන්නේ ඉපදීම දුකක් කියලානේ. ඉපදීමේ සිද්ධියයි දුකක්. නොපිහිටීමක් හැටියට පෙන්වන්නේ. ඒ වගේ යම් පිච්චන් නලබති තම්පි දුක. යමක් කැමතිද තන් නලබති නොලැබීම. අන්න ඔතන අර සුනන්ද මහත්මයා අපි මේ අර මේකට යමු පොඩ්ඩක්. මොකද මේ PDF එකට එන්න නලබති නොලැබීම කැමතිද, ඒ කියන්නේ නොලබපු කැමති දේ හෝ අකමැති දේ නෙවෙයි, කැමති දේ නොලැබීම කියන කෘත්‍ය ක්‍රියාව. අන්න ඒකයි දුකක් හැටියට පෙන්වන්නේ. අර නොලැබීමේ සිද්ධියයි නොපිහිටීමක් හැටියට පෙන්වන්නේ. එතනම්ම අදහසක් ආවද?
එතකොට නොලැබීමේ සිද්ධිය
කැමැති කාරණයක් නොලැබීමේ සිද්ධිය. දැන් බලන්න, දැන් ඔකේ මූලට ජාතිපි දුක්ඛානි. ඉපදී ඉපදුණු කෙනා දුකක් නෙමෙයි, ඉපදීමේ සිද්ධිය දුක නොපිහිටීම. ජරාපි දිරපු අස්තියක් දුකයි නෙවෙයි, දිරීම නේ. දිරීම කියන සිදුවීම සිද්ධිය තමයි නොපිහිටීමක් හැටියට පෙන්වලා තියෙන්නේ. යමක් කැමතිද තන් නොලබති නොලැබීම. එක්ක ලැබීම එක්ක නොලැබීම, ඔන්න ඔය සිද්ධිය. අනේ සිද්ධිය තමයි දුකක් හැටියට පෙන්වන්නේ. එතකොට මෙතන දුකක් කියලා කියන්නේ යමක් තිබිලා ඒක හම් වෙච්ච නැති නිසා දුක් විඳ වෙනවා කියන එක නෙවෙයි. යම් කැමැත්තක් යම් කාරණයක් එක කැමැත්තක් වුණා. ඒ කියන්නේ මං කැමති ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත මම ලෙඩ නොවෙනව නම් මම කැමති. හැබැයි මම ලෙඩ වෙනවා. අන්න අකමැති කාරණයක් යමක් කැමති වුණා නම් එය නොලැබුණා. අනේ නොලැබීමේ සිද්ධියයි දුකක් හැටියට පෙන්වන්නේ මෙතනදී.
ඒ කියන්නේ සංස්කරණ ක්‍රියාව, සකස් වීමේ ක්‍රියාව.
අන්න හරි. එතන විමසු සංස්කරණ ක්‍රියාව. එතන සංස්කරණ ක්‍රියාව කියලා කිව්වට කමන්නේ, සංස්කරණේ කියන්නේම ක්‍රියාව. අන්න හරි. නොලැබීම කියන සංස්කරණ ස්වභාවය. එහෙම හරි. ලස්සනයි වචන. නැත්නම් අපිට කියන්නේ අර ලෝකේ දෙයක් තියෙනවා, ඒක අපි කැමති දේවල් ලැබෙන්නේ නැහැ, ඒකෙන් විඳවනවා වගේ අදහසක් නේ.
ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේ අර ප්‍රේයන්ගෙන් වෙන්වීම, අප්‍රේයන්ගේ සමග එකතු වීම. මේ 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 PDF එකේ එහෙම තියලා නැහැ, නමුත් මේක විස්තර කරනකොට තියෙනවා දුක්ඛාරය සත්‍ය.
හරි. ඇත්තටම ඕක තියෙනවා අම්මා, පුළුවන් නම් මේ ඉඩ ලැබුණොත් අහන්න. සත්‍ය විභංග සූත්‍රය මේ අපි ලොකු සායනහසේ විස්තර කරපු එකක්. ඒ සත්‍ය විභංග සූත්‍රයේදී මෙතන නැහැනේ ප්‍රේයන්ගෙන් වෙන්වීම, අප්‍රේයන් හයික්වීම. ඒ සිද්ධිය අපිට හමු වෙන්නේ ප්‍රිය අය ප්‍රිය දේවල් නිසා අපිට දුකක් ඇති වෙනවා. එහෙමනේ. අප්‍රිය දේවල් හමු වෙනවා, අප්‍රිය අය හමු වුණාම ඒකෙන් අපි විඳවන ගතිය. නමුත් මෙතනදී යන්නේ ප්‍රිය අපියෙහි අපියෙහි සම්පයෝගෝ. උන වචනේ බලන්නකෝ. අපියෙහි අප්‍රිය දේවල් හරි අප්‍රිය අය හරි සම්පයෝගෝ. ඒකේ ප්‍රධාන වාක්‍යයේ තියෙන සම්පයෝගෝ, සම්ප්‍රයුක්ත වීම. එහෙම නැත්නම් එක්වීම. පියෙහි විප්පයෝගෝ. ප්‍රධාන වචනේ විප්පයෝගෝ. වෙන්වීම. වෙන්වීම. වෙන්වීම හමු ලංවීම, වෙන්වීම සම්ප්‍රයෝගයේ එක්වීම. අප්‍රියයන් හා එක්වීම. එක්ුණු අප්‍රියයන් නිසා දුක් විඳිනව නෙවෙයි, අප්‍රියයන්ගේ එක්වීම. පියෙහි විප්පයෝගෝ. වෙන්වෙච්ච ප්‍රිය කාරණා නිසා දුක් විඳවනව නෙවෙයි, ප්‍රියයන්ගේ වෙන්වීම කියන අර අම වචනයක් දැවි සංස්කරණ ක්‍රියාව කියලා. අන්නේ ඒ කරුණ මෙතන නැති වුණාට මේකේ නැහැ. නමුත් සත්‍ය විභංග සහ මේ මොකේද අපි ඉස්සර සතිපට්ඨාන සූත්‍රයේ කාරණා තියෙනවා.
ඔව්, හරි, හොඳමත් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ, මට මෙහෙම එක අහගෙන ඉන්නකොට කියන්න හිතුණා, දැන් මෙතන අයෙක් පුද්ගලයෙක් නැතුව මේ සිද්ධ වෙන සිද්ධාන්තය තමයි මේ දුක.
නුවණක්
එක්ක වැටීමත් එක්ක මේ සිද්ධුන මේ ස්වභාවයෙන්ම සිද්ධවන මේ සිද්ධාන්තය තමයි දුක.
ඔව්, කරුණක් ලං කරනවනේ. කරුණක් ලං කරලා කතා කරාට කතා කරන්නේ කෙනෙක්ගේ අත්විඳීමක් නෙවෙයි.
නෙමෙයි. මේක සිද්ධාන්තයක්, ක්‍රියාවලියක්. ඒක තමයි දුක.
ඔව්.
ස්වභාවයෙන්ම සිද්ධ වෙන දෙයක්.
මොකදම?
ස්වභාවයෙන් සිදුවන දේ.
ඔව්, සිදුවීම විස්තර කරනවා. හැබැයි ඒ සිදුවීම විස්තර කරන්නේ සිදුවීමක් කියලා දෙයක් හරි තියෙනවා කියලා පිහිටන්න නෙමෙයි. නෙමෙයි.
ක්‍රියාවලියක්.
ඔව්. දැන් අපි ගොඩාක් අය කරන්නේ මේක දෙයක් නෙවෙයි, මේක සිදුවීමක් කියලා කියනවනේ. හරි. මේ කියන්නේ දෙයක් නෙවෙයි, එහෙනම් මෙතන මේ සිදුවීමක් තමයි තියෙන්නේ කියලා අපි ආයි නිෂ්ඨාවකට යනවා, නිගමනයකට යනවා. ඇත්තටම මෙහෙම කියන්නේ එකකින් ගලවන්නේ තව එක ගිහිලා නතර වෙන්න නෙමෙයි නේද? ඊට පස්සේ අපි යනවා, හරි. මෙතන මේ තියෙන්නේ දෙයක් නෙවෙයි, සිද්ධියක්. හරිනේ, සිද්ධියක් නෙමෙයි තියෙන්නේ. දැන් අර දෙයක් කරගත් එක ගලවන තමයි මේ සිද්ධිය කියන්නේ. පස්සේ මොකද කරන්නේ? හරිනේ, සිද්ධියක් නේ කියන සිද්ධිය දෙයක් කරගන්න. ආයිත හවුරු වෙනවා. සිද්ධියක් කියලා කියන්නේ මේ
අපි ගන්නකොට සිද්ධාන්තයක්
කියලා විමසීම කරා යන්නද? මොකදම්ම?
සිද්ධාන්තයක් කියලා කිව්වා.
ඔව්, ආයි අපි සිද්ධාන්තයක් කියලා දෙයක් කරගන්නවා.
ඒකත් දෙයක්.
සිද්ධියක් කියලා කිව්වට පස්සේ වෙන්න ඕනම විමසන්න යමු වෙන එකයි වෙන්න ඕන. නේද?
ඒ
විමසන්න යමු වීමයි කරන්න ඕන. නැත්තම් අපි ආයි හරි සිද්ධියක්නේ. මේක ක්‍රියාවක්. හරි. මේක ක්‍රියාවලිය. අන්න මේක සංසිද්ධියක්. සිදුවීමේ කෘත්‍යය. මේ සිදුවීමේ කෘත්‍යයක් නේ. හරි. කියලා මොකද කරන්නේ? ගලප ගන්නවා අපෝ. අපි හරි දක්ෂයි ඒකට. නේද? ඔව්, අතනින් ගලවන්න ඕන නිසායි මේ කියන්නේ. නේද? දැන්
හේසන්.
ඔව්.
ඇත්තම ස්වාමීන් වහන්සේ, එතකොට කියන්න පුළුවන් සොයාගෙන යද්දි දැන් විමසීමක් වෙනකොට, මොකක් හරි සංසිද්ධියක් විමසීමක් වෙනකොට අන්තිමට අර නොලැබීමක් නේ, පිහිටීමක් නැතිකම නේ, එතෙන්ද තමයි දුක කියලා කියන්නේ නේ.
අන්න හරි. නොපිහිටි මේ දුක කියලා කියන්නේ අම්ම ඇතර සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සතිනේ. සියලු සබ්බේ සංඛාර මෙතනද මේ කරුණක් කිට්ටු කරලා තියෙන්නේ ආර්ය සත්‍යෙදි. අපි මේ කරුණක් ලං කරලා කතා කරන මම ඔකට චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා කරුණක් ලං කරලා තියෙන නිතු කියන්නේ දුක කියන කාරණයට කරුණක් ලං කරලා තියෙනවා. ජාතිය හරි, ජරාව හරි, මරණය හරි, ශෝක හරි, කොච්චර ලස්සනයිද මේ අපේ ජීවිතේ වැඩිපුර තියෙන දේවල් නේ. එක කායික දුකක්, එක මානසික දුකක්, වැළපෙන ගතියක්, මොකක් වැළපෙන ශෝකය, ඕනම කාරණයක්. ඒ වගේ අර අපිට හැඟෙන දැනෙන තැනින් කියනවා ඒ වගේ කරුණක් ලං කරලා ඒක විමසගෙන යද්දී. සබ්බේ සංඛාරා දුක්ඛති යදා පඤ්ඤාය පස්සති. නුවණින් දකිනකොට අත නිබ්බින්දති දුක්ඛේ, අන්න දුකෙහි පිහිටීමක läග ගැනීමක් වෙන්නේ නැහැ කියන එකයි කියන්නේ. ඒස මග්ගෝ විසුද්ධිය, ඒක නිවීමට මාර්ගයක්, ගමන් කිරීමක්. ඒකට ගමන් කිරීමක් නම් ප්‍රතිපදාවක් නම් වැඩපිළිවෙලක් නම් ඒක කෙනෙක්ගේ අත්දැකීමක් අත්විඳීමක් කියන පැත්තට එන්නේ නැහැ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ වගේ කාරණා මෙහෙම පෙන්නලා තියෙන්නේ, අත්දැකීම ඇත්තක් කරගෙන ඉන්න අයට අත්දැකීම ගැන කියනවා. හැබැයි අත්දැකීම ඇත්තක් කරගන්න ඕන කාරණයක් නෙවෙයි. මේක දෙයක් කරගත්ත ලෝකයට මේක ඔක දෙයක් නෙවෙයි, ක්‍රියාකාරකමක්, සංසිද්ධියක් කියලා කියනවා, ස්වභාවයක් කියලා කියනවා. හැබැයි ඒක ස්වභාවයක් කියලා කියන්නේ දෙයක් කියන තැනින් ගලව ගන්න මිසක ස්වභාවයක් වූ දෙයක් නැවත තහවුරු වෙන කියන තැනින් නෙමෙයි. මොකද්ද මේ ස්වභාවය කියලා විමසන්න, විමසගෙන 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 යද්දී එතරදි එතර වීමයි කුළු ගැන්නේ. අදාර අපි ගොඩාක් දුරට අම්මා සමාජයේ දැනට ඔය බණ අහන පිරිස අතර යම් අදහසක් යනවා මේක මේ මොකද්ද පද තිබිලෙම නැහැ නැත්තම් මේක නිරෝධ ධර්මයක් ඔය වගේ ඔහොම යනවනේ. එතකොට අර අපිට
හට ගන්න බැරි තැනක හටගෙන
අන්න හරි හට ගන්න හරියට හරි හට ගන්න බැරි තැනක හටගෙන අන්න එතකොට අපිට අර විචක්ෂණය කියන දේ එන්නේ නැහැ නේද? මොකක් කෙරීම උත්තරේ ආවා වැහිලා ගියා. නමුත් ඒක උත්තරයක් නේද අම්මා? ඔව් ප්‍රශ්න ඒක උත්තරයක් ගන්න මිසක අර බුදුරජාණන් වහන්සේ පෙන්නනෝනේ විචක්ෂණය කරන පැත්ත. ඒ කියන්නේ අර පටිපුච්චා විනීතා සම්මස්සති සම්වර්ෂණය කරනවා, පරිවීමංසති පරිවීමංසනය කරනවා, යෝනිසෝ මනසිකාරය ඔය වගේ වචන ටික විචක්ෂණය කරනවා කියන දේවල් වැහිලා ගිහිල්ලා. යෝනිසෝ මනසිකාරය කරද්දි තමයි ප්‍රඥාවෙන් ඈතර වෙන්නේ. හැබැයි මෙතෙන්දී උත්තරයක් ඇහිලා යෝනිසෝ මනසිකාරය වැහිලා ගිහිල්ලා. අන්න එතකොට මේ නොහට ගත තැනක හටගෙන ඒක උත්තරයක් නේ. උත්තරය ආවට පස්සේ මේ එයාට වැඩපිළිවෙලක් මාර්ගයක් උපදින්නේ නැහැ නේද? එහෙම නැත්නම් නිරෝම
මිසක ස්වාමීන් වහන්සේ හැබැයි දැන් ඒ උත්තරේ වුණත් මට මන්දනේ මට හිතෙනවා සමහරක් වල වැරදි කියලා. මොකද දැන් එතකොට ටිකක් නත්තිවාදයක් වගේමත් වගේද මන් දන්නේ කියලා හිතනවා. එතකොට දැන් මෙතන අර වහන්සේ ඉස්සල කිව්වා වගේ මෙතන අපි හැමතිස්සෙම අත්දැකීමකම ඉන්නේ. ජීවිතේ කියන්නේම අත්දැකීමක ඉන්නවා. නමුත් මෙතනදී වෙන්නේ අත්දැකීම කරනක හොයනකොට, ඒ කියන්නේ අත්දැකීම අපි සතුටක් ලබනවා, මොනවා හරි විඳිනවා. අන්නේ ඒ ඒ විඳීම, එක්වීම, වෙන්වීම, අන්න ඔය ඉපදීම, මරණය, දිරීම, අන්න ඒ වගේ අර ඒ ක්‍රියාව නැත්නම් ඒ එන්නේ ඒ ඒක හරි ඒ සංස්කරණ ස්වභාවය, අන්න ඒක ගොඩනැංවීමේ ස්වභාවය, ඉල්පෙන ස්වභාවය, අන්න ඒ වගේ එකක්නේ හොයනකොට දැන් තමන්ගේ අත්දැකීම හොයනකොට අපිට වැටහෙනවා අර මේ වගේ ස්වභාවයක් කියලා. එතකොට එතනදී නිවීම නැත්තම් ඉක්මීම ඇති වෙනවා මිසක්වා මේ ඇති වෙලා තියෙන එක බොරු නැත්තම් මේක මායාවක් කියලා එහෙම එකක් ආවොත් එතන මට වැරද්දක් වගේ පේනවා ස්වාමීන් වහන්ස.
හරියටම හරි අම්ම, ඒක වැරද්දක් වෙනවා. දැන් අපි හිතමු මෙහෙම, ඔන්න මම වාක්‍යයක් කියන්නම්කෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. එහෙමනේ තියෙන්නේ. යම් හට ගන්නා ස්වභාවයක් වේද ඒකට කියනවා ඒ සියල්ලම නිරෝධ ධම්ම. එහෙම තියෙනවනේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවද මේ යං කිංචි නිරෝධ ධම්මං සබ්බන්තං සමුදය ධම්මං කියලා? එහෙම නැහැනේ නේද? නෑ අම්ම කියපු කාරණේ හරියටම හරි. නැත්තම් අපි අර නත්තිවාදයක් කියලා කිව්වේ නේද? නාස්තිකවාදයක් මූලික වශයෙන්ම අපි නැහැ කියලා දාගන්නවා. එතකොට එයාට මොකද්ද එයාට ප්‍රතිපදාවක් ගොඩ නැගෙන්නේ
නැහැ.
එතකොට වර්ධිනවා. පොඩි සූත්‍රයක් කියනනම් මේ සූත්‍ර අන්න හරි. ඔකේ සිංහලක් දානකෝ. එතකොට පිළිසෙට බලා ගන්න පුළුවන්. මටත් පහසුයි. හරි. ඔන්න ඒකේ තියෙනවා අතකෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නෝකෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදෝච. ඉතින් භාග්‍යවතුන් වහන්සේකින් ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. අහන ප්‍රශ්නේ තමයි නිරෝධෝ නිරෝධෝති බන්ති උච්චති. කතමේසානං කෝ බන්තේ ධම්මන නිරෝධෝ නිරෝධෝති උච්චති. ඔන්න නිරෝධේ නිරෝධේ කියලා කියනවා සාමීනි. මේ කවර ධර්ම කෙනෙක්ගේ නිරෝධයෙන්ද නිරෝධය කියලා කියන්නේ කියලා කියනවා. දැන් සමුදේ පැත්ත නෙවෙයි අහන්නේ. ආනන්ද සාමිනහන්සේ ප්‍රශ්නේ අහන්නේ නිරෝධය පැත්තෙන්. හැබැයි බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ කොහොමද කියලා බලන්නකෝ. රූපං කෝ ආනන්ද අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්න. දැන් උත්තරේ දීලා තියෙන්නේ රූපං කෝ ආනන්ද අනිච්ඡං. අන්න රූපය කියන කාරණය අරගෙන අනිත්‍යයි අනිත්‍යයි සංකතං සකස්සෝවක් පටිච්ච සමුප්පන්න ප්‍රත්‍යෙන් උපන්නක්. කය ධම්ම ක්ෂය වෙන ධර්මයක්, වැය වෙන ධර්මයක්, නොයලෙන ධර්මයක් නිරෝධ ධම්ම. තස්ස නිරෝධා නිරෝධාති උච්චති. අන්න ඒ වගේ නිරෝධයෙන් තමයි නිරෝධය කියලා කියන්නේ. ওই විදිහට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ඔය පහටම කියනවා. තවත් යට තියෙනද සනමන්ත සූත්‍රේ? එතනින් ඉවරද? ඉවරයි නේ. ආන එතකොට බලන්න දැන් ආනන්ද සාමීන් වහන්සේ කියන්නේ මේ වෙනකොට සෝතාපන්න උත්තමයි. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා නිරෝධේ නිරෝධේ කියන්නේ මොකක්ද කියලා. නිරෝධේ නිරෝධේ කියලා අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ රූපං කෝ ආනන්ද. රූපේ කියලා රූපයෙන් තමයි අරගන්නේ. රූපං ආනන්ද රූපේ වනායි අනිත්‍යයි සංකතයි. ඒ කියන්නේ සංකතයි කියන්නේ සකස් වූවක් කියන එකනේ. පත්‍යෙන් උපන් වැයවන ස්වභාවයක්, ක්ෂයවන ස්වභාවයක්, නොයල්නන ස්වභාවයක්, නිරෝධ සභා ධර්මයක්, තස්ස නිරෝධ. ඒ රූපයගේ නිරෝධ හේතින් තමයි නිරෝධය කියලා කියන්නේ. දැන් අම්මා අපිට වෙච්ච වැරද්ද තමයි මුලින්ම නිරෝධය අර මොකද ඉසල ලසන වචනයක් කිව්වා. නොතිබිච්ච තැනකම හටගෙන වගේ වචනයක් කියනවනේ. අන්න එහෙම උත්තරේ ඉස්සරහට දාලා ඒකේ මොකද උත්තරේ එන්න ඕන විදිය වළක්වගෙන තියෙනවා. දැන් මෙතනදිත් නිරෝධේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ අහන එක සාධාරණයි. සෝතාපන්න උත්තමයෙක් නේද? නමුත් මේ දැන් අපි සාමාන්‍යයෙන් ලෝකේ කටයුතු කරන අපිත් නිරෝධ නාමික නිරෝධ ධර්මයක් නේ කියලා දාපු ගම එහෙම යොදපු ගමම අන්න විචක්ෂණය වැහෙනවා, යෝනිසෝමනසිකාරය වැහෙනවා, පටිපුච්චා විනීතාව වැහෙනවා, සම්මර්ෂණය වැහෙනවා, පරිවිමංසනය කිරීම වැහින යනවා. අන්න ඒ ගැටලුව ඒ ප්‍රශ්නේ එනවා.
තිරුවන්
සරණයි.
ජාතිපි ජරාපි ව්‍යාධිපි ආදි වශයෙන් ඒ මොකක් හරි අපිට ඒ කියන්නේ විචක්ෂණයකට පාදකත්වයක් නේද? එතකොට ඒ විචක්ෂණයකට පාදකත්ව විමසීමේදී දුක කියන ඒ කියන්නේ දුක්ඛ ස්වභාවය මේ අර්ථාන්විත වෙන බව කියලා එහෙම වටහා ගත්තොත් හරිද සන්නස?
එහෙම හොඳයි. මේ පාදකත්වයක් තමයි තියෙන්නේ. පාදක ජාතිය කියන්නේ අපිට මේ බලන්න හරි මේ මෙතන දැන් බලන්න ශෝකය. දැන් අපි ශෝක දැන් සරල තැන්වල ටික දැන් අපේ ජීවිතේ ওই ටික නේද එන්නේ. යම් පිච්චන්න ලැබති තම් පිටක් යමක් කැමති නම් ඒක නොලැබෙන ස්වභාවයක් තියෙන්නේ නේද? ඊට පස්සේ ශෝක කරන ගතියක් වැළකෙන නේද? ඒ කායික දුක්ඛ මානසික දුක්ඛ වැළපෙන ගති නේද? ඒ අපේ අත්දැකීම් ලෝකේට කතා කරන්නේ. පාදකත්වයක් මොකක් හරි ඔකේ. ඕනම පාදකත්වයක්. හැබැයි අත්දැකීම් ලෝකයේ අපි ඒ පාදකත්වයන් ඇත්ත කරගෙන නොදන්න කම නිසාම ඇත්ත කරගෙන ඒ මත අපි විඳවන ගතියක් මේ තියෙන්නේ. නේද? හැබැයි මෙතනදී ඒ අත්දැකීම් ලෝකයේ පාදක වෙන අත්දැකීමටම කතා කරනවා. කතා කරන්නේ ඒක අත්විඳීම කියන කාරණේ ඉක්ම වෙන විදියටයි මේ පැහැදිලි කරන්නේ. විචක්ෂණයක් තමයි යොදලා තියෙන්නේ. දෙයක් නෙවෙයි කෘත්‍යයක් පෙන්වලා තියෙන්නේ. සිද්ධිය. අනේ ඒ අදහස හොඳයි යොදාගත්තා. එතකොට දුක කියන එක හැබෑටම ප්‍රඥාවේ දර්ශනයක් වෙනවා. අත්විඳින එකක් නෙවෙයි ප්‍රඥාවේ දර්ශනයක්. අන්නේ ඒ අර්ථයෙන් තමයි මෙතනදී දුක කියන කාරණේ ප්‍රඥාවේ දර්ශනයක්. ඒකට කරුණු වශයෙන් ලං කරලා තියෙනවා. කරුණු වශයෙන් ලං කරන්නේ ඇත්තනම තහවුරු වෙන්න නෙමෙයි.
ඒ විදිහට හනහිතට අර යමක් අපි යමක් සතුට වෙනවද ඒ නොලැබීම දුකයි කියන එකත් ඒ පාදකත්වය කරගෙන විමසීමට ලක් කරන්න තමයි තියෙන්නේ සනහ.
විමසීමට ලක් කරන්න ඇත්තටම පාදකත්වයක් කිට්ටු කරනවා. හැබැයි පාදකත්වයක් කිට්ටු කරන්නේ ඇත්ත කරගන්න නෙමෙයි.
එහෙමයි. තෙරුවන් සරණයි සනහ.
තෙරුවන් සරණයි. හරි. අපි තව ටිකක් බලමු නේද? ප්‍රශ්න නැත්නම් ඒක මැද හරියට තිබුණා නේද? අර මේ ඔය ඥාන නිස්සය අටක් නාගරාදී සූත්‍ර තුලදී පැහැදිලි වෙන්නේ යෙදුණු ධ්‍යාන සමාපatti. අපි තුම් ප්‍රථම ධ්‍යානය කියලා. ඒ යෙදුණු ධ්‍යාන සමාපatti රූප වේදනා සංඥා සංකාර කියන මේ සංග්‍රහිතය. ඒ කියන්නේ රූපගතං වේදනාගතං සංඥාගතං සංකාරගතං කියලා කියන්නේ අනිච්ච සංකත පටිච්ච සමුප්පන්න වශයෙන් දකින්න තැනදී. අන්න ඒකත් අනිච්ච අනිත්‍ය වශයෙන් සංකත වශයෙන් සකස් වූවන් හැටියට දකින්න තැනදී ප්‍රඥාවේ කෘත්‍යයේදී අන් ඒ දුක බව අන්න යෙදෙන කාරණයක්. දැන් මේකේ නම් අපි ඥාන නිසය අටක නාගර වලදී කතා කරන්නේ ධ්‍යාන සමාපත්තියනේ යෙදෙන්නේ. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර කියන ගතය. එහෙම නැත්නම් ඉපදීම ලෙඩවීම මරණය සමයි. යම් පිච්චන්නල යමක් කැමතිද ඒ නොලැබීම කියන යෙදීම අනිච්ච සංකත පටිච්ච සමුප්පන්න වශයෙන් දකින තැනදී එහෙම නැත්නම් ප්‍රඥාවේ කෘත්‍යයේදී ඒ දුක බව අන්න ඒකයි දුක කියලා කියන්නේ. ඒ දුකෙහි ඥානයෙන් ඒ දුකේ කියන ඥානයෙන් නැත්නම් දුක්ඛ සංඥාවෙන් යුක්ත භාවයේදී අන්න චිත්තම් ප්‍රතිව ඒ දැන් දුක්ඛ සංඥාව කියලා කියන්නේ ලෝකේ තියෙන දෙයක්නේ. ඒ දුක්ඛ සංඥාවෙන් යුක්ත භාවයකද ඒ යුක්ත බවක් කතා කරනවා. හැබැයි තත්භාවයකට ගිහිල්ලා නැහැ. ඥානයෙන් යුක්ත භාවයක් චිත්තම් පටිවාපේති. පිහිටීමක් යෙදෙන්නේ නැහැ. මොකද හේතුව දුක්ඛ සංඥාව භාවිත වෙන නිසා. චිත්තම් පටිවාපේති අමතායි ධාතිය චිත්තම් පසීදති. ඔන්න ඔය කාරණාව සිදු වෙන්නේත් ඒක. එහෙනම් ඒ දුක කියන කාරණාවත් එක්ක දුක්ඛ ඥාන ඉස්මතු වෙද්දි. එහෙනම් මේ සියල්ලක්ම සිදුවන්නේ පින්වත්නි අර හොයන වැඩපිළිවෙලෙන් ඒක වටිනවා. අර හොයන වැඩපිළිවෙලකින් යුක්ත දැක්මකින් යුක්ත හොයන වැඩපිළිවෙලකින් යුක්ත දැක්මකින් යුක්ත සත්‍යවාදී සත්‍යවාදීකම සත්පුරුෂ කෙනාට එහෙම නැති කෙනාට මොකද වෙන්නේ? හැම වෙලේම නැගගෙන ගැටීමෙන් ඇලීමෙන් ඉන්න එකයි වෙන්නේ කියලා ඒ පරිච්ඡේදයේදී විස්තර කළා. අපි බලමු ඊළඟට. එතකොට එහෙනම් මේ දුක කියන විග්‍රහය කියන්නේ එහෙනම් මේ දුක කියන විග්‍රහය කියන්නේ පිහිටීමක් යෙදෙන්නේ නැති බව. පිහිටීමක් යෙදෙන්නේ නැති බව. එහෙනම් දුක කියන්නේ විඳවීම නෙවෙයි පිහිටීමක් යෙදෙන්නේ නැති බව. පිහිටීමක් läග ගැනීමක් සිදු වෙන්නේ නැති බව. එතකොට දුක කියන කාරණාවේ කෘත්‍යයක ඔන්න දුක දෙයක් නෙවෙයි. කෘත්‍යයක දුක කියන කෘත්‍යයක මේවට ඉරි ගහලා තියාගත් කමන්නේ. මේ PDF එකක් අපි සමහර අය ඉන්නවා. ඇත්තටම මේ PDF එක මොකද print out එකක් අරගෙන එහෙම ලියලා ඒ වගේ අයත් ඉන්නවා සමහර අය. ඉතින් ඔබට පුළුවන් කමක් තියෙන පුංචි යෝජනාවක් මේක පොඩි print out එකක් අරගෙන වටින තැන් එහෙම අපිට සටහන් කරගෙන තියෙනවා නම් හරි වටිනවනේ. එතකොට දුක කියන කාරණාවේ කෘත්‍ය එක මේ ඥානයක්නේ පැහැදිලි කරන්නේ, ඥානයක් විග්‍රහයක්නේ මේ පැහැදිලි කරන්නේ. එතකොට මෙන්න මේ දුක විග්‍රහ වෙනවා ජාති විදුක්ක ඉපදීම ලෙඩවීම. අනේ වචන මතක තියාගමු. වයසට යාම ශෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස යමක් නැති වෙනවද ඒ නොලැබීම. අන්න වචනේ යමක් කැමති වෙනවද ඒ නොලැබීම. අර නොලැබීම කියන කෘත්‍ය මෙන්න මේවට කියනව දුකයි කියලා. අන නොලැබීම නොලැබිච්ච දේ නෙවෙයි නොලැබීම මෙන්න මේවට කියනව දුකයි කියලා. එතකොට මෙන්න මේ කාරණා පිළිබඳව යම් කිසි කෙනෙක් ජීවිතයේ යෙදීම සත්‍යවාදීව හොයන්න යන වැඩපිළිවෙලකට අනුගත වුණා නම් ඒ අනුගත වීමේදී සිදුවෙන කාරණාව තමයි දැන් ඔය දැන් ඔන්න දැන් කියනවා යම් කිසි කෙනෙක් ජීවිතයේ යෙදීම. මොකද යෙදීම? යෙදීම මොකද? ජීවිතයේ යෙදීම කියන වචනට අර උඩ තියෙන වචන ගන්න ඕනේ. ඉපදීම ලෙඩවීම වයසට යෑම ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස යමක් කැමති වෙනද ඒ නොලැබීම කියන යෙදීම. ඔන්න ජීවිතයේ කියන වචනට ගන්නවා. ජීවිතයේ යෙදීම සත්‍යවාදීව හොයන්න යන වැඩපිළිවෙලකට අනුගත වුණා නම් ඒ අනුගත වීමේදී සිදුවෙන කාරණාව තමයි දැන් ඔනේ හොයාගෙන යනවා. ජීවිතයේ යෙදීමක් වෙන මෙන්න මේ කාරණා එක ලැබ ගැනීමකට ඉඩක් නොවන භාවය. දැන් අර ප්‍රශ්න ඇහුවනේ අපේ පින්වතුන්. ඔන්න ඔය යෙදීම හොයද්දී ඔය කියන්නේ හොයද්දී වෙන දේ තමයි ලැබ ගැනීමකට ඉඩක් නොවන භාවය. ලැබ ගැනීමක් වෙන්නේ නැහැ. ලැබ ගැනීමකට ඉඩක් සිදු නොවන කාරණාව. අන්න ඒක නිසා තමයි දුක විග්‍රහය. අන්න ඒක තමයි දුක කියන වචනේ විග්‍රහය. පිටානේ නැහැ අපන හිත. එතකොට ඒ ලැබ ගැනීමක් සිදුවන්නේ නැහැ කියන කාරණාවේදී ඔන්න දැකගන්නේ නැහැ කියන කාරණාවේදී සිදුවෙනෝ යමක් මොකද? දුක්ඛ සමුදය ප්‍රහාණය වෙන වැඩපිළිවෙල තමයි සිදුවෙන්නේ. අන දුක පිරිසිඳ හොයද්දී දුක පිරිසිඳ හොයනවා කියලා කියන්නේ අර යෙදීම හොයද්දී සමුදය ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ තණ්හාව දුරු වෙනවා කියන එක. එතකොට මෙන්න මේ කාරණා ටික හකුලවලා කිව්වොත්, ඔය දැන් අර කලින් කියපු කාරණා ටික හකුලවලා කිව්වොත් කිව්වොත් කියනවා පංච උපාදානස්කන්ධය දුක්ඛක් කියලා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා මේකේ විග්‍රහ කරනවා කියලා එතනින් කාරණා ටික ඡේදය එතනින් අවසන් කරනවා. අපි ඒ ඡේදයත් එක්ක පොඩ්ඩක් කතා කරගෙන යමුකෝ. අදහස් තියෙනවා නම් එකතු කරමු. එතන මේ කතම කියලා කියන්නේ නම් කිරීමක්. හොඳද? කෙසේද කියන එක නෙවෙයි. පංචපාදානස්කන්ධය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඒක මොකක් හරි වචනයක් අහලා ඒකේ අඩංගු කාරණා මොනවද කියලා අහන්නේ. කෙසේද කියන වචනේ නෙවෙයි මෙතන තියෙන්නේ. කතම කියන්නේ කවරෙක්ද මොනවද? පංචපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියන අර්ථය. මොකක්ද කියන අර්ථය. කෙසේද නෙවෙයි මොකක්ද. සේයති ඉදං එනම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය මොන නම් කරා. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා ඇහුවා. නම් කරා. හොඳෙන් නම් කරුණක් නම් කරා. කරුණක් නම් කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ අපිට තියෙන්නේ මොකද්ද? කෙසේද කියලා හොයන්න. පැහැදිලිද? බුදුරජාණන් වහන්සේ කරුණක් නම් කරලා දුන්නට පස්සේ මොකද කරන්න තියෙන්නේ? නම් කරපු කරුණ කෙසේද කියලා. දැන් කලිනුත් එවි කතමංචාවසෝ දුක්ඛං අරිය සත්‍යං කියලානේ. මොකද කතම මොනවද කියලානේ හෙව්වේ? මොනවද කියලා දුන්නට පස්සේ අපි මොනවද කියලා දෙන කාරණා තහවුරු කරගන්න නැතුව මොනවද කියලා දීපු කාරණා කෙසේද කියලායි හොයන්න යන්නේ. හොඳට මතක තියාගන්න. කතමං කියලා කරුණ වශයෙන් දෙන ඒවා කරුණ පාදක කරගෙන ඒ කතමං කියලා කතමං කියන්නේ කවරෙක්ද කියන මොනවද කියලා දීපු කරුණක් තෝරගෙන ඒකෙන් අපිට ගෝචර කාරණය අපිට ගෝචර වෙන පාදකත්තේ කෙසේද කියලායි හොයන් යන්න ඕන. අන්න එතකොටයි ඉතර වෙන්නේ. ඒක මතක තියාගමු. එතකොට මේ කියන්නේ මොකක්ද? සක්කාය සකීයත්තේ පංච උපාදානස්කන්ධය කියන්නේ සක්කාය නැත්නම් සකීයත්තේ. එතකොට මේ සකීයත්තේ කියන නිර්වචනය කෙටියෙන්ම හකුලවල කිව්වොත් සක්කාය. එය තමයි මේ පැහැදිලි කරලා දෙන්නේ පංච උපාදානස්කන්ධයේ හැටියට. එතකොට සකීයත්තේ කියන්නේ යම් යෙදීමක් සිදුවීම. ඒතෙන් highlight කරගන්න සොකීයත්තේ කියලා කියන්නේ යම් යෙදීමක් සිදුවීම. යෙදීමක් සිදුවීම. තියෙන දෙයක් සිදු වෙනව නෙවෙයි, තියෙන දෙයක් තියෙනවා, තියෙන දෙයක් නැතිවෙනවා නෙවෙයි. යෙදීමක් සිදුවීම. සොකීයත්ත ස්වභාවය. වැදගත්ේ වචන. යෙදී යම් යෙදීමක් සිදුවීම සොකීයත්ත ස්වභාවය වැදගත් ඒ වචන. එතකොට මේ සොකීයත්තේ කියන කාරණාව යෙදීමක් සිදුවීම එයාට සක්කායක් හැටියට දැක්මක් ඇති වෙන්නේ. ඔන්න දැන් සක්කායක් හැටියට දැක්මක් ඇති වෙන්නේ අර යෙදීම පිළිබඳව හොයන වැඩපිළිවෙලේදී. ඔන්න සක්කායක් පිළිබඳව දැක්මක් ඇති වෙන්නේ කොහොමද? අර යෙදීම. අර යෙදීම කියන්නේ ජාති. ඔය කිව්වනේ මොකක් හරි යෙදීමක්. යෙදීම පිරිසිඳ හොයන වැඩපිළිවෙලේදී. සක්කාය ඥානං කියලා කියන්නේ සක්කාය කෙනෙකුට ලැබෙනව නෙවෙයි, සක්කාය නුවණ. නැත්නම් සකීයත්වයක් කියලා එන්නේ නැහැ. මම හරි කියන නැත්නම් ඉද මේව සත්‍යම් මොග මයිහනේ මඤ්ඤං කියලා එන්න ඕනේ වචනේ ටයිප් කරලා දෙයක් පුරවර්ධනේ කියන කාරණාව සිදෙන්නේ. ඉද මේව සත්‍යම් කියලා කියන්නේ දැන් අපි මෙතන ඉදමේව සත්‍යං කියනකොට දැන් අපි මොනවා හරි ඇහුවහම විතරයි කියලා. දැන් අපට ඇලීමක් රාගයක් ඇති වෙන හේතු වෙනවා. ඒක ඇත්තයි කියලා läගගෙන ඉන්නවා. කාමය තියෙනකොට ඒක ඇත්තයි කියලා ඒකම läගගෙන ඉන්නවා. ඒකත් එක වින්දනයක් ලබනවා. ගැටීමක් වෙන දේ එනකොට ඒකත් එකම ඉන්නවා. මොකද වෙන්නේ? මේ වෙන්නේ හැම වෙලේම ජීවිතයේ යෙදෙන කාරණාව එක්ක තමන් මනිමින් ඒකත් එක්ක කොටු වෙලා ඒකෙම läගගෙන ඉන්න බවක් තමයි තියෙන්නේ. සත්‍යවාදීව හොයන ගතියක් නෙමෙයි. සත්‍යවාදීව හොයන ගතිය යෙදෙනකොට සොකීයත්තේ. සත්‍යවාදීව හොයන ගතිය යෙදෙනකොට සොකීයත්තේ. සක්කාය කියන මෙන්න මේ කාරණාව පිළිබඳව යථාර්ථවාදීව හොයන්න යොමු වෙනවා. ඔන්න ඒ විදිහට තමයි කරුණු විස්තර කරලා දෙන්නේ. අපි ඒකෙන් මොන හරි තියනවාද කතා කරන්න එතන?
ස්වාමීන් වහන්සේ මේකේ මේ කියපු ටික දැන් කියන්නේ උදාහරණ වගේ ඉස්සරහට තව විස්තර වෙනවද නැත්නම් අපි මෙතනදී එක ටිකක් තව විස්තර කරගමුද?
තෙරුවන් සරණයි අම්මා. ඒකේ මේ ඉස්සරහට උදාහරණ යෙදෙනවා අම්මා.
ඔව්. අපි එහෙනම්
ඒකේ අපි මේ සතර ධාතු ගැනත් එකෙම තවත් මේක තා මේ අපිට ලං කරලා කතා කරනවා. කෙස්ලොම් නියදත් ඒ වගේ කාරණාවල් වලට ගිහිල්ලා අපිට ඕනි නම් මේ තැනින්නොත් යන්න පුළුවන්. එක ගැටලුවක් නෑ. උපංච උපාදානස්කන්ධය කියලා කියනකොට ඔයතනද කියනවානේ යම් යෙදීමක් සිදුවීම කියලා. සිදුවීමක් නේ කියන්නේ. ඒක ඇත්තක් කරලා ගන්නවා. ඔකට මේ ලොකුසයන්ස් මේ දවසට හරි ලස්සන උපමාවක් කියනවා. මේ අර දුරේක්ෂයකින් බලනකොට දැන් දුරේක්ෂයෙන් බලනකොට දැන් මන් විද්‍යාත්මක කාරණා මොනකොට දන්නේ නැහැ. ඒකේදී අර උත්තල කාචලයේ කාචයකට මේ කියන්නේ ප්‍රතිබිම්බයක් වැටිලා ඒකෙන් අර දුරපෙනීමක් නේ. ඒක යම් කිසි සිද්ධාන්තයක් කතා කරන්න පුළුවන් නේ මොකක් හරි. හැබැයි දුරේක්ෂයෙන් බලද්දී ඒ සිදුවීම ලැබෙනවද කාට හරි?
නැහැ. ඒ දුරේක්ෂයේ ක්‍රියාවෙන් අපිට ලැබෙන ප්‍රතිඵලය විතරයි.
බැලි බලනවා දුරේක්ෂයෙන් බල ප්‍රති බලනවා කියන කාරණාවේදී අපිට දුරේක්ෂයට පොඩ්ඩක් අමතක ඒ වෙනුවට අපි පාවිච්චි කරන උපැස්සිය වල කණ්ණාඩි දෙකක් ගමු. ඒකේ ෆ්‍රේම් එක ලෙන්ස් එක වගේ දේවල් අපි පැත්තක තියලා తీවට පස්සේ ෆ්‍රේම් එකක් කියලා දෙයක් ලෙන්ස් එක කියලා දෙයක් ඔහිම හම් වෙනවා දෙගොරෝසුව. හැබැයි කණ්ණාඩි භාවිත වෙද්දී අපිට ලෙන්ස් එකක් කියලා එකක් ෆ්‍රේම් එකක් කියලා එකක් එහෙම හමු වෙන්නේ නැහැ. යම්කිසි සිදුවීමක් වෙනවා නේද? අර ඒ කියන්නේ පෙනීමේ කෘත්‍යයට අදාළව. එහෙම විග්‍රහ කරන මේ පෙනෙද්දි වෙන්නේ මෙන්න මේකයි කියලා කියමනක් තියෙනවා නේද? විග්‍රහයක්. කියන්නේ කාචයකට ප්‍රතිබිම්බය වැටිලා මෙන්න මෙහෙම තමයි පැහැදිලිව පේන්නේ කියලා කියමනක් කියනවා. හැබැයි කවදාවත් ඒක බලද්දි බැලී බලද්දි අත්දකින්නේ නෑ ඒක. හැබැයි කෙනෙක්ගේ අත්දැකීමක් බවට පත් වෙන්නේ නෑ ඒ සිදුවීම. හැබැයි ඒ සිදුවීම ගැන විග්‍රහයක් කරන්න පුළුවන්. හැබැයි විග්‍රහය කළාට ඒක අත්දැකීමක් අත්විඳීමක් හැටියට ලැබීමක් වෙන්නේ නෑ. අන්න ඒ වගේ තමයි අම්ම ඔය අපි ඔය සිදුවීම සිද්ධිය කියලා අපි කිව්වේ ක්‍රියා මොය වචනයක් කිව්වේ මොකද සංස්කාරක ක්‍රියාවක් වගේ වචනයක් කිව්ව නේද? අන්න ඒකත් අන්න ඒ වගේ මෙන්න මෙහිමයි සංස්කරණය වෙන්නේ කියලා. හැබැයි ඇස් දෙකෙන් අපි මොකද බලද්දි උපැස්සියල භාවිත කරලා බලද්දි අර සංස්කරණය වෙන දේ කියලා දෙයක් හමු වෙන්නේ නැහැ. ඒක බාහිර කරන විග්‍රහයක් විතරයි. දැන් ඔන්න මම මේ මගේ ඇස් දෙකට කණ්ණාඩි දෙක දාලා මම බලද්දි කවදාවත් මට අර උත්තර කාච හරි ෆ්‍රේම් එක හරි ඒව හමු වෙන්නේ නැහැ. හැබැයි බැලීමේ සිද්ධියක් වෙනවා. හැබැයි ඔන්න ඕක අපි හිතමු අක්ෂි වෛද්‍යවරයෙක් හරි කවුරු හරි වෙන කාට හරි විග්‍රහ කරලා දෙනකොට මෙතෙන්දි වෙන්නේ මේකයි කියලා කියුවාට ඒක බාහිරට කරන විග්‍රහයක් මිසක ඒ කෘත්‍යයේ යෙදෙන කෙනාට ඒ අර විග්‍රහය හමු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ පංචපාදානස්කන්ධය කියලා කියනකොට ඒ සිද්ධියට ලංවීමක් ගැන කතා කරනවා. හැබැයි ඒක අත්විඳිනවා කියන කාරණයත් එක නෙමෙයි කතා කරන්නේ.
එතකොට සමිනාසෙ එතනදී අර මේ අර රූපපතිති වේදී කියන්නේ කඥණීය සූත්‍රයේ තියෙන විදියටමද මෙතන මේ කියන්නේ?
නෑ මම එතන රූපය විස්තර කරන්නේ. මෙතන ලංවීමකුත් කතා කරනවානේ.
උපාදානස්කන්ධ කියවහම ඔව්
උපාදාන කියන්නේ ලංවීමක් එක්කනේ. දැන් අපි හිතමු මෙන්න මෙහෙම මේ අපි දැන් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරපු කෙනා ඒක බලද්දී මොකද ඒකත් එක ඉන ගතියක් තියෙනවනේ. නමුත් සිහියක් පිහිටපු ගමන් ආපහු ඒකත් එක ඉන්නවද?
නැහැ
නේද? මම පුංචි අත්දැකීමක් කියන්නම්. මම පිරිවෙන ඉගෙන ගන්න කාලේ මේ මොකද මට වඩා පල්ලෙහා පන්තික පොඩි හාමුදුරු දෙනමක් හිටියා. ඒ දැන් අපිට පිරිවෙනේ සිංහල සාහිත්‍යයට තියෙනවා මේ මඩුල් දුව, මාණ්ඩික වික්‍රමසිංහන්ගේ මඩුල් දුව තියෙනවා. දැන් ඒකේ චරිත දෙකක් තියෙනවා. ඒක ජින්නයි උපාලි කියලා චරිත දෙකක් තියෙනවා. ඒ දෙන්න මඩුල් දුව ගැන විස්තර අහලා මේ මොකද කරන්න, මෙයාලා මඩුල් දුවට පැනලා යනවා. ගිහිල්ලා ඒක හේන් වගා කරගෙන හොම ලොකු වික්‍රමයක් ගැන තියෙනවනේ. මේක කියව අර පොඩි හාමුදුරුවලා, ඒ කියන්නේ අපේ සිංහල ගණන ගුරුවරයෙක් කිරේ හරි රසවත් ඉගෙනනවා. රසට කියලා දුන්නා. මොකද කරේ අර පොඩි හාමුදුරුවෝ දෙන සිවුරු ඇරලා ගියා ගෙදර. ගෙදර ගිහිල්ලා ඊට පස්සේ ගෙදර ඉන්න අය මේ පොඩි හාමුදුරුවෝ දෙනම එකගෙන ආවා, මේ ආපහු පිරිවෙනට ගෙනන්න බාර දුන්නා ආයි පැවිදි කරන්න. ඊට පස්සේ එහුව පිරිවෙනේ කියන්නේ ඒ නායක සායනසව, ඇයි මේ ගෙදර ගියේ කියලා එහුවා. අපි මොන හරි වැරද්දක් වෙලාද, අඩුපාඩුවක් වෙලා නැහැ, මේ අපිට ජීන්න යුපාලි වගේ වෙන්න ඕන කියලා කිව්වා. අර කතාව ඇත්ත කරගෙන නේද? හැබැයි දැන් අපි තුමා මාටි වික්‍රමසිංහන් මොක කියුවා කියලා චිත්‍රපටිය බැලුවා හරි කියලා මඩල් දුව. ඔව්. ඒක අධ්‍යක්ෂණය කරපු එක එක්කෙනා ඒකෙනා ඒක රස විඳින්නේ නැද්ද? හැබැයි ආය යන්නේ නැහනේ මේ මඩල් දුව කියලා ඒකේ අත් විඳින්නේ නැද්ද කියන්නේ යන්නේ නැහැ. නේද? නමුත් එයා අර අයි පාදකත්වය ආයි හොයද්දි අර ඇල්මේ ඉඳීද සිහියක් ඉපැද්දනෝටි. පාදකත්වයට සිහිය යමුනොත් විමසීම, සිහියක් නුනොත් යමුනොත් ඒ කරුණත් එක්ක ඉන්නේ නැහැ. එතකොට දැන් මෙතන පංච උපාදානස්, පංච කියන්නේ පහයි කියන එකනේ. උපාදානස්කන්ධ කියනකොට අපි යායුතු වන්නේ නැහැ තියෙන දෙයකට ලංවීමක් කියන තැනින් නෙවෙයි මේ කතා කරන්නේ. යම්කිසි සිදුවීමක් එක්ක එක්වීමක් එකයි කතා කරන්නේ. තියෙන දෙයක්ට එක විකෘතියක්. ඕකේ. තියෙන දෙයකට ගංගනේ කර මේ තියෙන මේ මඩල් දුවේ ජීන්නයි උපාලි වෙන්න ඇත්ත කර කතාව ඇත්ත කරගත්තා වගේ.
ඔව්.
ඔව් මෙතන
ස්වාමීන් වහන්සේ අර කන්නඩිය උපමාව දැන් ඔබ වහන්සේ සඳහන් කළා. අර කන්නඩිය පණ දින කෙනෙකුට කන්නඩියේ ප්‍රේම එකයි උත්තර කාචයයි ඒ ඒ කියන්නේ එකට පාවිච්චි කරන බඩු භාණ්ඩ කියන්නේ සයිකල්ලා තියෙන ඒක නෙමෙයි ඇත්තම. දැන් එතකොට ඒ කන්නඩිය දාන එක්කෙනාට පැහැදිලිව පෙනීමක් නෙවෙන්නේ. එතකොට අර එතන චුට්ටක් පැහැදිලි කරන සම්බන්ධ එතන මේ ඒක චුට්ටක් මම ඒ කල්පනා කළා හුඟක්. ඒ කියන්නේ දැන් කන්නඩිය දාලා බලන එක්කෙනාට තියෙන සම්මත හොඳ හොඳ විදිහට පේනවා
පෙනීමක්.
මම යාට මූලිකම දේ යාට ඒක. යාට වැඩක් නෑ අර දාලා තියෙනවා තමයි. යාට ඒව ගැන යාට දැක්කීමක් නැහැ. එතනදී ඔපිටර දැක්ක කොහොමද සිත්තක් නේද?
ඔව්. එතකොට අම්මා එතනදී අර ඒකේ අත්දැකීමක් එනවද? කියන්නේ යාට පෙනෙද්දී උත්තර කාචය කියන්නේ මෙන්න මේක, මේක මෙතනදී මොකද්ද මේ අර ප්‍රතිබිම්බයක් වැටෙනවා. ඒ ඒ සිදුවෙන වැඩපිළිවෙල යාට ලැබෙනවද මෙන්න මෙහෙමයි කියලා?
නෑ ඒක එතන සිද්ධ වෙනවා තමයි විද්‍යාත්මකව. නමුත් එයාට ඒක අදාළත් නෑ.
නෑ 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 ඒක අත්දැකීමක් හැටියට එයාට අදාළ නෑ, ලැබෙන්නේ නෑ.
ලැබෙන්නේ නෑ.
හැබැයි ඒ ඔය කියන්නේ ඔය මේ ඔය කියන්නේ එයාට පැහැදිලිව පෙනීම පිළිබඳවම නේද ඔය විස්තර කරලා තියෙන්නේ?
එහෙමයි. නෑ එහෙමයි එහෙමයි.
ඕ හැබැයි ඒක ඒක විස්තර කරපු එක අත්දැකීමක් හැටියට ලැබෙනවද?
විස්තර කරපු එක අත්දැකීමක් හැටියට ලැබෙන්නේ නැහැ.
නමුත් ඒ කියන්නේ හැබැයි අත්දැකීමක් හැටියට ලැබෙන්නේ නැහැ. හැබැයි අර පෙනෙද්දී අර විස්තර කරපු එක අත්දැකීමක් හැටියට නොලැබුණාට පෙනීම පිළිබඳව කරපු විග්‍රහයක් නේද මේ? පෙනීමම පිළිබඳව කරපු විග්‍රහයක් නේද?
ඔව් එතන ක්‍රියාත්මක වෙනවා. ඒ විග්‍රහය ක්‍රියාත්මක වෙනවා. නමුත් පෙනීම තමයි වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ? එහෙමද?
වෙන්නේ. එතකොට අත්දැකීමකට ගැලපෙන්නේ නෑ නේද? අත්දැකී
නෑ
නේ බලද්දි නේද?
නෑ නෑ.
අන්න ඒ වගේ තමයි අම බුදුරජාණන් වහන්සේ දේශනා කරොත් ඇසත් රූපල් නිසා චක්කු විඥානේ හරි මොකක් හරි එක එක විස්තර කරලා තියෙනවනේ. ඒ විස්තර කරලා තියෙන්නේ අත්දැකීමක් හැටියට තහවුරු වන්නක් නොවේ කියන එකයි කියන්න උත්සාහ ගත්තේ.
මම ඉතින්ටයි ගලපන්නේ. හරි ස්වාමීන් වහන්සේ මට හරි මේක දැන් පැහැදිලිව බොහොම කිව්වා. බොහොම පිංස ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අන්න ඒක තමයි දැන් එකින් ඇත්තටම දැන් අපි දැන් ඇසත් රූපත් ඇසේ විඥානයත් හරි මොනවා හරි කිව්වට පස්සේ ඒක අපි දාගන්නවා අපේ අත්දැකීම් ලෝකෙට. ඇත්තටම අත්දැකීම තහවුරු වීමක් නෙමෙයි, සිද්ධි විග්‍රහයක් කරන්න තියෙනවා. හැබැයි ඒ සිද්ධි විග්‍රහය කෙනෙකුගේ අත්දැකීම් ලෝකෙකට පෑහෙන මුහු වෙන
පංච උපාදානස්කන්ධය කියන එක විග්‍රහයක්. ඒ විග්‍රහය තුල අපිට ඒක අත්දැකීමක් වෙන්නේ නැහැ. නමුත් ඒ සිද්ධිය වෙනවා කියන අදහසත්
ඔව් සිද්ධිය වෙනවා කියලා කිව්වට පස්සේ ඇත්තටම මේ අපි බලමු සුනන්ද මහත්තයා දැන් අපි ඔය අපි 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 දැන් මෙච්චර නම් අපි කතා කරගෙන ආවනේ. ඔව් ජාතියත් දුකයි ජරාවත් දුකයි නේද? ඔය ඔය ටික ඔක්කොම හැකලුවට පස්සේනේ පංචපාදානස්කන්ධය දුකයි කියලා කිව්වේ. එතකොට දැන් අපි අපි පංචපාදානස්කන්ධය වෙනුවට අපි දැනට අපි පහසුව පිණිස ජාතිය කෙනෙක් දාගමු. ඉපදීම. ඔව්. ඔව් ඉපදීම දුකයි කියනකොට දැන් අපිට ඉපදීම කියන කාරණය ගත්තට පස්සේ ඉපදුණු කෙනාට දුකක් කියන එක නෙමෙයි ඉපදීමේ කෘත්‍යනේ. එහෙමනම් පංචපා හකුල් සංකීර්තින හකුල වල ගත්තොතින් පංචපාදාන ස්කන්ධයම දුකයි කියලා කිව්වට පස්සේ අර ඉපදීම මියදීම වයසට යෑම කැමති දේ නොලැබීම ගත්තා වගේම හකුල වල ගත්තොත් පංචපාදාන ස්කන්ධයම දුකයි කියලා කියනකොට අපි ඒ කරුණක් ගන්න වෙන්නේ අර කෘත්‍ය පැත්තෙන් විතරයි. කරුණක් කිට්ටු කරලා තියෙන කෘත්‍ය පැත්තෙන්. එතකොට කරුණා කිට්ටු කරපු එක විමසීම එක ලැබෙන දෙයක් නෙවෙයි විමසීමට පාදක වෙන කාරණයක් හැටියට අපි මේ ගත යුත්තේ. අදහස ආවද සුනන්ද මහත්තයා? ඔව් ඒක අපිට ලේසි සුනන්ද මහත්මයා. අර මේ ජාතිය වගේ දැන් ඔය ඔක්කොම හකුල වල ගත්තොත් සංකීර්තේන හකුල වල ගත්තොත් ඔය අන්නේ අර 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 මුලින් අපි ගත්ත විස්තරයේ විග්‍රහය වගේ ඉපදීම අන්න ඒ වගේ. ඒතකොට ඉපදීම කියනකොට කරුණක් ලං කරලා කරුණක් ලං කරලා හැබැයි කරුණක් ලං කරලා තියෙන විචක්ෂණයේ පිණිස මිසක තියෙනවා කියලා කියන්න යන්න නෙමෙයි. අන්නේ ත්‍රජාතිය ජරාව මරණය ශෝක පරිදේව අකුල වාකියොත් පංචපාදාන ස්කන්ධයම දුකයි. අන්න එතනින් තමයි අපි ගත්තේ යොත්තේ.
හොඳයි සරණ සරණයි.
තිරුවන් සරණයි.
ඒ සරණ සරණසේ එතන ඒ විග්‍රහය හරි හොඳයි. ඒ කියන්නේ එතන අර මම ඉස්සෙල්ලා හබු ප්‍රශ්නේදී ඒක මට තවත් පැහැදිලි වුණා. ඒ කියන්නේ මෙතන දැන් අර එක පැත්තකින් අපි දැම්මොත් අර ඉපදීමය මේ ප්‍රියන්ගෙන් වෙන්වීම අනේ ඒ පැත්ත අර ක්‍රියාවන් වගේ හැටියට දාලා ඊට පස්සේ මේ ඔක්කොම ඉරිගහලා අකු නැත්නම් බ්‍රැකට් කරලා කියන්න පුළුවන් මේ ඔක්කොටම පංච උපාදානස්කන්ධා කියලා නේද ස්වාමීන්
වහන්සේ?
මේ ඔක්කොම කියනවා කියන්නේ එතන මේ ඒක දැන් අර වගේ අර අර ඔක්කොම ටික ක්‍රියාවන් නැත්නම් කෘත්‍යයන් සිදුවීමක් වගේ කියනකොට පංච උපාදාන කන්දා කියන්නේ සිදුවීමක් කියන්නේ කෘත්‍යයක් සංසිද්ධියක්. එතකොට ඒක එතකොට පංච උපාදානස්කන්ධය විස්තර කරනකොට නියම් නම් කරනවා මේ මොකද්ද කියලා. එතකද තමයි අර රූප උපාදානස්කන්ධ වේදනෝපාදානස්කන්ධ කියලා කිව්වේ. එතකොට දැන් මම මෙතනින් පොඩ්ඩක් ඔබට ගිහිල්ලා ඇහුවොත් ඒක අර කෙසේ එතනදී කියන්නේ එතන මොකද්ද කියන අදහසන්නේ කතමේ කිව්වේ. නමුත් අපි කෙසේද කියලා හොයනකොට තමයි අපි අර මේ මොකද්ද මේ අර මම ඉස්සර කිව්වා වගේ රූපදී කංජනීය සූත්‍රය අන්න ඒ විදිහට හොයන්න වෙන්නේ. එහෙම හරිද ස්වාමීන් වහන්සේ හිතන්නේ?
ඔව්. ඇත්තටම මම අපිට ගෝචර වෙන්නේ අපේ මට්ටමට රූපය කියන තැනින් තමයි.
ඔව් ඔව්.
එතකොට ඒක
හොයාගන්න. නමුත් අධ්‍යයනය කරනකොට අර ඥානයක් අනුව අපිට අර කඤ්ඤණීය සූත්‍රයේ විදියට අපිට තේරුම් ගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ?
හොයාගෙන යන්න ඕන. හැම තැනම දැන් ඇත්තටම මේක මෙහෙම කිව්වට පස්සේ මේ කියන්නේ අපේ මේ ගැළපීමකට යන්නේ නැතුව මම සරලව කිව්වොත් මේ වගේ කාරණයක් මේ සිද්ධියකට තමයි නමක් දීලා ඒ දීපු නම දෙයක් කර ගැනීමයි වැරද්දයි තියෙන්නේ. අන්න ඒක මම කෙටියෙන් කියන්නම්. ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් අන්න ඒ වගේ කාරණයක්. මම ඔය වගේම බොහොම සරල කාරණයක් මේ කියන්නම්කෝ. මේකත් මම අහපු කතාවක්. මේ මං හිතන්නේ අම්ම ඔය දැන් අම්මල කැනඩාවේ නේද? කැනඩාවේ ඉන්නේ. ඔව් කැනඩාවේ. ඔව් කැනඩාවේ මේ කලින් ඔය ඉඳලා තියෙනවා මේ ගෝත්‍රික පිරිසක් ඊට පස්සේ නේ විදේශ රටවලින් ගිහිල්ලා යටත් කරගන්නවා කියන්නේ. එතකොට ඒ පිරිස් මේ අර අබෝජන් වරු වගේ පිරිස් ඔය එක එක ගෝත්‍රය ඉන්නන ඔය ඇසෙටික් ඔය වගේ ගෝත්‍ර එහෙම ඒ පිරිසක් මේ මෑත කාලීනව ඉල්ලීමක් කරලා තියෙනවා අර රූපවාහිනී හෝ ගුවන්විදුලි යම් වැඩසටහනකින් එයාලගේ අර ස්වදේශීය භාෂාව පිළිබඳව ලෝකයේ දැනුවත් කර රට ලෝකයේ දැනුවත් කිරීමක් වශයෙන් මේ ගුවන් අවකාශයක් දෙන්න කියලා. එතකොට ඒ ගුවන් අවකාශය ඉංග්‍රීසියෙන් උත් තියෙනවා එයාලගේ භාෂා ස්වදේශික භාෂාව ඉංග්‍රීසියට. එතකොට ඒ ස්වදේශික භාෂාව මේ මම දන්නේ අමල දන්නවනම් මට ඒක තව විස්තර කියන මම අහපු කාරණයක් නිසා. එතකොට එයාලා දැන් මේ ඉංග්‍රීසියෙන් කියනකොට කියන්නේ මේ දැන් අපි කියන කනබත් ලියන පෑන කියවන පොත ඔනෝ විදිහට තමයි අර මේ පොත් දැන් කන බත් කියලා කිව්වට මේ කන බත් අනුභව කරන බත් ඊට පස්සේ ලියන පෑන අර කෘත්‍ය ඉස්සරහින් තියලා තමයි නම
කියන්නේ.
එතන දැන් අපි අය ගලන ගඟ ගලයි ගලීමේ කෘත්‍යදී ගඟ කියන නම දේවා වගේ දැන් අපි ඕක අනිත් පැත්ත ගහන ඉතින් ගඟ ගලනවා වගේ බත් කනවා ලියද්දි පෑන මිසක මේ පෑනෙන් ලියනවා ඔය විදිහටනේ යන්නේ. අන්නේ වගේ මොකක් හරි නමක් දීලා තියෙනවා නම් දැන් අපි ජාති හරි ජරා හරි මරණ දැන් ඇත්තටම මරණය කියලා කියන කාරණේ නාමපදයේ ගමුකෝ. දැන් මරණය කිව්වට පස්සේ දැන් අපි හුස්ම අදිමින් ඉන්න කෙනෙක්ට ජීවත් වෙලා ඉන්න කෙනෙකුට මැරෙනවා කියලා කියන්නේ නැහැ. එතකොට මල කෙනෙකුට මృత දේහයක් කියනවා මිසක මරණ මල නැත්නම් මృత ඩෙඩ් බොඩි කියනවා මිසක මැරෙනවා කියන්නේ නැහැ. මැරෙනවා කියන කෘත්‍යර දීපු නම තමයි මරණය කියන කියන්නේ.
ඔව්.
ඒතර දැන් බුදුරජාණන් වහන්සේ මරණ නොමල කෙනාටවත් මල සිවුරටවත් නෙවෙයි කියන්නේ මරණයයි දුක කියන්නේ. එකෙන මරණය කියන සිද්ධියට. ඒක ඒ දැන් අපි මොන දැන් අර නොමල කෙනාට ඒකට යන්නත් බෑ. මල දෙහෙට ඒකත් නෙවෙයි. මරණය කියන කාරණේ මොකක්ද? අන්න දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ ගායකයා ගීතයක් ගායනය කරයි. අපි හිම කියනෝනේ කැලි තුනක් අරගෙන ගායකයෙක් කියලාත් අරගෙන ගීතයක් කියලාත් අරගෙන ඊපස්සේ ගායනා කරයි. නෑ ගායනා කරද්දි ගායනා කිරීමේ සංසිද්ධියට තමයි මේ ගීතය කියන්නේ. හරි ඒ ගායනා කරද්දි තමයි ගායකයා කියන්නේ. හරි නිසා අපි ගායකයා කියලා හාවත් අර ගායනා කිරීමේ සිදුවීමේ කෘත්‍යින් වියුක්තව වෙන්න ගායකයෙක් වෙන කියන්න බෑ. ගීතයක් කියන්න බෑ අර ගායනා කිරීමෙන් වෙන්න. නේද? නේද? අපි කියනවා දැන් මේ සූදානම් වෙන්නේ නැටුමක් නටන්නයි. නර්තනයක් ඉදිරි ඒක වැරදි. නර්තනය කරද්දී නැටුම කියන්න වෙන්නේ.
අපේ අර සයනසර ලොකු සයනසිට කියවනේ ගල නිසා තමයි ගඟ කියන්නේ.
අන්න හරි. අන්න හරි. දැන් අන්න ඒ වගේ. අර ඒ වගේ ගල නිසායි ගඟ මිසක ගඟක් ගලනවා කියන තැනින් නෙමෙයි අපි ගත යුත්තේ. දැන් ඒව දැන් බාහිර උපමා උදාහරණනේ අම්මා. අර අපි ඒ බාහිර උපමා ගත්තේ අපිට ඇත්තටම ඇතුළාන්තය බලන්නේ. අන්න ඒ වගේ උදේට බලන්න මොකේද මේ මොකද මහා වේදල සූත්‍රයේදී පඤ්ඤවා පඤ්ඤවා කියලා කියන ප්‍රඥාවන්තයා ප්‍රඥාවන්තයා කියලා කියන කෙතකින්ද ප්‍රඥාවන්තයා පජානාති පජානාති අන්න දැනගන්නවා දැනගන්නවා කියන එකට ප්‍රඥාවන්තයා කිව්ව මිසක ප්‍රඥාවන්තයා දැනගන් මේ දැනගනි නෝනින් දකින්නවා කියලා කිව්වේ නැහැ. ඒක දුප්පඤ්ඤෝ දුප්පඤ්ඤෝ කියන දුෂ්ප්‍රඥා දුෂ්ප්‍රඥා කියන නම ඇයි යොදන්නේ කියලා අහනවා. නප්පජානාති නප්පජානාති නොදන්නවා නොදන්නවා කියන එකට දීපු නම තමයි දුෂ්ප්‍රඥයා කියන කියන්නේ. නේද? ඊටසේ විඥානං විඥානං කියලා කියනොත් විඥානය විඥානය කියනවා. විජානාති විජානාති අනේ විජානාති ක්‍රියාවෙන් විඥාණයෙන් දැනගන්නව නෙමෙයි. දැනගන්නවා කියන එක විඥානීය කියලා කිව්වා. නේද? ඊටසේ වේදනා වේදනා සංඥාව සංඥාව කියනවා. ඊට පස්සේ සංඥාව කියන්නේ සංජානාති සංජානාති කියන අර්ථයෙන්. ඒ කියන්නේ දැනගන්න දැනගන්න අපි කියන්නේ සංඥාවෙන් දැනගන්නවා කියලා කියනවා. හරියට අර ගඟ ගලයි කියනවා වගේ. දැනගන්නවා කියන සිද්ධිය ක්‍රියාවට දීපු නම තමයි මොකද්ද? සංඥාව කියන්නේ. අපි ඕක දෙයක් කර සංඥාව දෙයකොත් කරලා එහින් ආපහු දැනගෙන. අන්න ඒ වගේ අපි ඒකයි මම අර කෙටියෙන් වචනයක් කිව්වේ නමක් දීලා තියෙන්නේ සිද්ධියකට මිසක නමක් දීලා තියෙන්නේ දෙයකට නෙමෙයි. කියවිල්ල ඇත්තක් කරගන්නින්. ඒකයි අක්කේය සංඤිනෝ සත්ත අක්කේයස්මින් පතිට්ඨිත. අන් අක්කේයස්මින් පතිට්ඨිත කියන්නේ කියවිල්ලේ පදිංචි වෙලා පතිට්ඨිත පිහිටලා. අකේයන් අපරිඤ්ඤාය කියවිල්ල පිරිසිඳ නොසොයන නිසා කියවිල්ල පිරිසිඳ නොසොයන නිසා යෝගා මායන්ති මච්චනෝ එයා මායාගේ සමීපයට යනවා කියන ඒ නිසා මෙන්න මේක කරන්න කියනවා. අකේයන්ච පරිඤ්ඤාය ඔන්න අපිට දෙනවා. දැන් අපිට දෙන කතා වැඩේ මොකද? කෘත්‍ය. ඔන්න අපිට ප්‍රතිපදාවක් අපිට මාර්ගයක් අපිට හොයන්න එම අක්කේයන්ච අක්කේයච පරිඤ්ඤාය කියවිල්ල හොයන්න කියනවා. අනේ පිහිටන්න නෙමෙයි කියවිල්ල හොයන්න කියනවා. දැන් අපි වරද්ද ගන්නේ මොකද? අකේය සංජිනෝ සත්ත අකේයස්මි පතිත්තා කරගෙන කියවිල්ල හඳුනගෙන ඒක මත පිහිටනවනේ. එහෙම නැතිව කියවිල්ල. අනේ දැන් ජාති පිදුක්ඛ ජාතිය මොකද්ද කියලා ಜಾති කියන කියවිල්ල නැත්නම් ಜಾති කියන ගෝචරත්වය ಜಾති කියන පාදකත්වය ಜಾති කියන ඉපදීමේ කෘත්‍ය කියන්නේ කෘත්‍ය. දැන් ගීතය කියනකොට ගැයීමේ ගීතය කියන නමක් දොන්නට ගායනය කිරීමේ කෘත්‍යත් එක්ක තමයි ගායනය කියලා අපි පාවිච්චි කරන්නේ. ගායනය ගායනා කරද්දී නම් ගීතය වෙන්නේ. ගීතය මොකද්ද කියන හොයන්න නම් ගායනය කරද්දී කිරීමේ කෘත්‍යත් එක්ක. ඒ වගේ මරණය කියලා දැන් මරණං කියන එකේ සිංහල වචනේ මරණය කියන එකනේ. ජාති කියලා කියවට ඉපදීම කියන එකනේ. ඊට පස්සේ ලෙඩවීම කියනකොට කියන්නේ ජාති පිළ ජරාපි මරණං පිළ ජරාපි කියලා ජරා කියලා කියන්නේ දිරීමත් දිරීම. අනේ ඒ වගේ ගීතය නර්තනය ගඟ සුළඟ ආදි වශයෙන් අපි නම දෙයකට නෙවෙයි නමක් දීර තියෙන්නේ සිද්ධියකට. සිද්ධිය දෙයක් කරගා සිද්ධියකටයි නමක් දීලා තින්නේ. නම දෙයක් කරලා, නම යමක් කරලා, යමකට නමක් දීලා, දෙයක් යමක් කියන්නේ කෙනෙක් දෙයක් තැනක් කරන සිද්ධිය. එන සිද්ධිය කුමක්ද කියලා විචක්ෂණය කරද්දී වෙන දේ තමයි ඉතර වෙන්නේ. ලැබීමක් වෙන්නේ නැහැ, පිහිටීමක් වෙන්නේ නැහැ, අල්වා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. අනේම අදහසක් ගත්තම හොඳයි. එතකොට ඒ වගේ තමයි පංච උපාදානස්කන්ධය කියන අකුලව ගත්තොත් පංච උපාදානස්කන්ධයත් අර අර කියපු කියමනට කියමනෙන් වෙන් වෙන්නේ නැහැ. නිසයි අදහස හොඳයි. අර ජාති විදුක්ඛ වගේම තමයි පංච උපාදානස්කන්ධා කියන තැනටත් ආයුත්තේ ඒ අර පදනමින්මයි. මොකද දැන් අතෑරලා නැනේ ඉපදීමත් දිරීමත් වගේම පංච උපාදානස්කන්ධයත් ඒ කියමනට යටත්.
පුරුසවනස අපි පොඩ්ඩක් ඒක තවදැනුවත් කරගෙන උදාහරණයක් ගත්තොත් දැන් රූප උපාදාන කන්දා කිව්වහම ඒක නම් කිරීමක්. හැබැයි ඒක එතන සිද්ධිය වෙන්නේ ඇත්තටම රූපතීති. රූපතීති අර්ථයෙන් අති රූප
එවොත් තින් ලං වී උපාදාන වීමක් වෙනවද?
අන්න හරි. ඒක තමයි.
අර හරි රූප රූපනේ දැන් රූප උපාදාන කන්ද. දැන් රූප කන්ද රූප කියන්නේ ස්වરૂපය. නැක රූප රූපති අර්ථයෙන් රූපත්‍යත්. අම්මා ඔය රූපය ගැන කියනවා යමක සූත්‍රේ සංකතං රූපං සංකතං රූපාන්ති පජානාති කියලා කියනවා. රූපේ කියන්නේ සංකතය. සකස් වූවා. අනේ රූපපති නැත්නම් සංකත පැති කඩින් තමයි රූපය පෙන්වලා තියෙන්නේ. තියෙන දෙයක්නේ සංකත සකස් වූවා. අනේ සකස් වූව විචක්ෂණය කරද්දී ලංවීමක් කියලා කතා කරන්න පුළුවන්ද? ලංවීමක් කියලා කතා කරන්න බෑ. උපාදාන කතාව කන්ද කියන්නේ ගොඩක් කියන අර්ථයන්නේ. එතකොට මේ සිද්ධියකටයි ලං වෙලා තියෙන්නේ. අන් සිද්ධිය විමසනකොට ලං වීමකට ඉඩක් එන්නේ. රූප කියන්නේ සිද්ධිය. උපාදාන කියන්නේ ලං වීම. ඒ රූප කියන සංකතය විචක්ෂණය කරද්දී උපාදානයට ඉඩක් එන්නේ. එතකොට කියන්න වෙන්නේ ඉති රූපං කියලා විතරයි. මෙසේ රූපය කියලා කියන්න වෙන්නේ. ඉති රූපක් ඉති රූපම් මිසක ඉති රූප උපාදාන කන්දන් කියලා කියන්නේ නැහැ. ඒ වගේ ඒකට කියන්නේ පංච උපාදාන කන්දේස උදයබ්බයානුපස්සී විහෙරති. ඉති රූපම් ඉති රූපස්ස සමුදයෝ කියලා කියන්නේ රූපය විමසද්දී කියන්නේ වෙන්නේ පංච උපාදාන ස්කන්ධයේ උදේවය දකින්නවා කියලා කියන්නේ වෙන්නේ.
බොහොම සින්සයින්න්සයි හරිම පැහැදිලි. මේක මම මේ පොඩි පොඩි මම ඉලියක අහන ගමන් පොඩි මම නෝට්ස් ගන්නවා. ඒකයි මම මේ නිශ්ශබ්දව අහගෙන ඒ ගමන් කිව්වේ. හරිම ලස්සනයි. බොහොම සින්සයින්න්ස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
යෙදීම බස්ින එකයි ඒක යථාර්ථවාදී. එතකොට එතනින් විස්පති කරලා මොකද කියන්නේ ඒක පොඩ්ඩක් විස්තර කරන ස්වාමීන් වහන්සේ. එතනින් මේ මතු කරව සෙන්වා ස්වාමීන් වහන්සේ අර මූලික යෙදෙන අපිට තියෙන්නේ එදෙන යෙදීම කියන කතාව යම් සිද්ධිය මේ අදාළ. එතකොට ඒ සිද්ධිය අරගෙන එතන වෙන්නේ ස්වාමීන් වහන්සේ කියනවා මූලිකව අර රූපයක් ජරූපයක් නිදීමක් අගට ගැනීමක් තපස් කියන කාරණා විදිහට යෙදීම් බලන්න
කියන.
එතකොට අර ඒකේ අස්වාමිත භාවය අපි දැන් විරුක්ති කතා ඒ වගේ නැතුව වුණත් අර මම සමන් මම අපිට තියෙන මම දකින්නවා මම මට දෙන්නේ මේකයි කියන ඒ කතාවෙන් අයින් වෙලා යම් කිසි අර ඒ මම කියන ඒකට එන්න තියෙන ඉඩකඩ අදවීමස් එහෙම එදෙද්දි වෙනවා කෙනෙක් වෙනවා ඇත්තටම එතකොට හරි එහෙම ඒ සිද්ධි දිහා හරියට බලනවා සිහියේ එතකොට ඔය අපි දුන කොහෙටක් අරන් ස්වරූපේ යක් ඉස්මතු වෙනවා කියන එක අරගෙන බැලුවොත් එතන අනේ එතන ඒ විදිහට ස්වරූපය කියන කාරණාව ඇත්ත දකින්න නැතුව ඒ විදිහට මේ දකින ස්වභාවයක් තමයි අර විමුක්තිකාමී පරිසරයේ තියෙන්නේ අර එතකොට ඒක කවුරුදයක් හරි ඒක සුදුසුම කියලා හරි අරගෙන ඒක ඒක අයින්නේ අයිතරන්ද මේ ගොල්ලන් හිතුවේ එහෙම නැතුව අපිට දැන් මොන ඔත්තේන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරාන රූපේ කියන එකට අර්ථයක් දුන්නා රූප කීති කියලා. එතකොට ඒක අපිට කිසි කරගන්න පුළුවන් පත්තිනී සූත්‍රයේ අර දුන්නු උදාහරණ මොකෙන්ද සුප්පණිය වෙන්නේ කියලා සීතලෙන් උස්නේ කිව්වා. එතකොට එහෙමනම් අන්න ඒකට සම්පන්නිත වෙන්න බලනකොට අන්නල් ස්වරූපය කියන එක මොකෙන්ද දැන් අර මොකෙන්ද ඉස්මතුවේ මොකෙන්ද කියනකොට අර එතකොට ස්වරූපේ කියන එකට බෞද්ධයක් නැත්නම් පන්න තියෙන දෙයක් කියන ගැනීමේ ස්වභාවය ඒ කාරණාවේ අර්ථයෙන් ඉස්මතු වෙනවානේ.
පොඩ්ඩක් අම මෙතන කියන්නේ මේ මොකෙන්ද ඉස්මතු වෙන්නේ කියලා ඊතර ස්වරූපෙට තනිව තියෙන විදියක් නෑ කියන කාරණේ තමයි කියවෙන්නේ. දැන් මෙතන පොඩ්ඩක් ඇහෙන්නේ නැතුව කියා.
ඒ වගේ උදාහරණයක් මූලිකමත් උදාහරණයක් ගත්තොත් ස්වාමීන් වහන්සේ මෙතන කියන්නේ අර දැන් අපිට දැන් මොකමට අම්ම මතක් වෙනවා කියලා හරි එතකොට එහෙම ඉස්සන් ගත්තහම එතන මේ තියෙන්නේ අපස්කෙන් මොකද අන්ති මම දැක්ක දවසේ අම්ම ඒ ගැප්පු නිමිති ඒ හැබේ ඒ පහතම්ම ඒවා එක්කම එකතු වීම කියන්නේ මම මගේ අර අම්ම කියන තේත බින්දේ නැත්තම් මේ ස්වරූපේ කියන අපිට අතරම කියන එක ඉස්මත් වෙන්නේ. එතකොට අරව ගත්තාම මේ ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ සමන්දේම නිමිති නේද කියලා.
ඔව්
ඒ ටික අපි අරගෙන බැලුවොත් ඒ ටික නැතුව එහෙම ඉස්මතු වෙන්නේ වෙන ගතියක් ඒකට තියෙනවා. ඒකෙන් හරි කියන කවදාවත් දැකලා නැත්නම් දැන් දකින්නේ නැත්නම් ඒ දකින්නේ නැත්නම් එහෙම එකක් අර ඒක හරියටම මතකේ නෑ. අර ඒක
ප්‍රේමයක් චන්දන්වා ප්‍රේමන්වා රාගන්වා ඒ කියන්නේ චන්දයක් හරි ප්‍රේමයක් හරි රාගයක්ද ඇති වෙනවද කියලා අහනවනේ. අදිට්ඨ පුබ්බා දැකලත් නැත්නම් ඒ විදිහට තමයි කියන්නේ අම්මා. ඔව්
ඒ වගේ ඒ නිමිති කියන කාරණාව ඒ කියන්නේ එතකොට අන්න එහෙමයි. දැන් ඒ වගේ අන්න එතකොට ඉන්නේ ඒකෙන් නොදන්න හරියට නොදන්නකම නොදැක්කම හේතු වෙන්නේ අර ඉස්මතු වුණු ස්වරූපේ මත පිහිටලා අපේ ලෝකේ දකින්න වෙන්නේ.
ඔව්
ඒ ස්වරූපේ අනුවනේ දකින්න.
ඔව්
හරියට දැක්කනම් මේක වෙන්නේ මෙන්න මේ නිසා සකස් වෙනවා කියන වචනේ තාත්වික එතනින් එනවා නේද ඔය. දැන් මෙතන දැන් රූපදී කියන එකට දැන් ඒකට අර ඉද්දෙනවා හරියටද කියලා එහෙම කියවන ඉද්දෙනවා කියනකොට අපිට ඉද්දෙනවා කියලා එකක් කියනවා කියන වගේ එකක් වෙනවානේ. දැන් ඉද්දෙනවා කියලා එකක් ලැබුණාට දෙන්නේ මොකෙන්ද කියන කාරණාවෙන් ඉද්දෙනවා කියන එක පෙන්වන්නේ.
ඔව්
රූපේ කියන එක උපති කියන එක පෙන්වන්නේ උපති වෙන්නේ මොකෙන්ද කියන. අහන්න. එතනම අර්ථයක් තියෙනවා. අර හුස්පති කියන්නේ ක්‍රියාවක් නම් ඒ ක්‍රියාවේ සකස් වීමක් තමයි එතන. යන්නේ ඒකේ නැතුව මේක සාදීන මතක් කියලා අනේ තමයි තමයි මේක සුදුසුකම්
රූපේ කියන එකට තනි රූපේ කියන එකට තනි ඒකාන්ත ස්ථිර මේ ස්වාධීනකමක් තියනවා කියන එකට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියන කාරණේක තමයි අම්ම කිව්වේ නේද? අර ඒ කියන්නේ රූපටි
ඒකනේ වලන් ක්‍රියාවක් කියතිය අපි නිකන් කිව්වට එහෙම ක්‍රියාවක් ක්‍රියාවක් කියවන අපිට ආගින ගතිය තියෙනවනේ ක්‍රියාවක් කියන එකට. අර ස්ථිර වගේ ගතියක් එතකොට දැන් අර වගේ කෝණයෙන් බලනකොට එහෙම එකක් එතන කතා කරන්න වෙන්නේ
නැහැ. නැත්නම් දෙයක් නෙවෙයි මෙතන ක්‍රියාවක් තියෙන්නේ කියලා ආපහු අර මේ ආපහු තහවුරු වීමක් වෙනවනේ ආපහු.
ඔව් ඔව් ඒකනේ දැන් අවිද්‍යාව තියෙනකන් තමයි ඒක. අවිද්‍යාව කියන්නේ ඔය වෙන වැඩ පිළිවෙල දන්නේ නැතිකමනේ, දක්ෂ නැතිකමනේ. ඒ දකින්න නැතිකම තුල ඔය අසීමක් කියලා දකින්නේ නැහැ නේද කොට. එතකොට අර ඒක ස්ථිර වෙන දෙයක් වෙන අරගෙන එහෙම පාදට වෙලා වැඩි සතහන යමු. දැන් එහෙම විද්‍යාව පහල වෙනවා කියන්නේ ඒක දකින්න කතාවක් නේද කොට තියෙන්නේ. අර පුනහම වෙන්නේ අර ආපහු එතකොට මේ සකස් වීමක් වෙන්නේ කියලා ගන්න කොහොමද එනවා ඒක සම්පූර්ණයෙන් මේ නැතිකොට ඒක නිසංසත ඕනයක් කියලා කතා කරන්නේ දැන් පුරක් විදිහකට. සම්පූර්ණයෙන්ම ඒක වෙලා එතන වෙන කිච්චේ සිදු වුණා නම් අර එතන එන්න නික්මීම විදිහට විරාහ කතාව තමයි යන්න ඕනේ ඉන්න එහෙම වෙන ගතිය අපේ
නෑ 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 පැහැදිලි කාරණේ ලස්සනයි ඒ අදහස් දැක්වීම.
අනිත් එක අර විවේචන කතාව තියෙනකොට මට මෙන්න මේ එකක් පැහැදිලි වුණේ මට එතනකොට දැන් විවේචයෙන් වෙන්නේ අර උදාදී විසාර කරලා බැලීමනේ
දැකීමනේ
තියෙන දැකීමක් කියන දැක්මක් කියන්නේ
ඔව්
දැක්මක් කියන එකක්ට කවදාවත් ඒක විස්තරයක් කරන්න බෑනේ දැක්මක් කියන එක සම්පූර්ණ දැක්ම කියන එක යථාර්ථවාදී වෙනම කතා කිරිලා බෑ. එතකොට කතා කරන්න යනවනම් අන්න අර මොකක් හරි ඇඳ ගන්න ඕනේ. දැන් ඒකට තමයි දැන් අපිට දුස් ඒ දැන් තේන ඒ යාවල් කරන් බැලුවහම ඒකේ වෙන ඒ දැක්ම කෙනෙක් ඒක දක්නකොට ඒ වෙන දැක්ම කියන්න ගියොත් අන්න දුරේක්ෂය කියලා නමක් කියන්න වෙනවා. එතකොට ඒක තව විස්තර ඇතුළත බලන්න පාසෙ අරගෙන පාසෙ ඉන්නේ මෙහෙම කිය. අන්න ඒ නෝන තියෙන කෙනෙක් එහෙම කියලා දුන්නොත් අපිට නිකන් අනුමානයෙන් ඕක ඇතුළත මොකක්ද වෙන්නේ කියන එකට මොන්ටට යන්න පුළුවන්. අර අන්න එහෙම දැක්ම කියන්න බැරි දෙයක් කියන්න විද්‍යාඥයන්සේ මාර්ගයක් පෙන්වයි. එතකොට ඒක නෙමෙයි අර ඒ තරම් කාරණාව ලෝකේ තියෙන භාවිතාවෙන් හසුන වෙන ඕනේදි මිනිස්සුන්ට ගන්න දෙයක් කියන්න වෙන්නේ. ඒ කියන ආකාරය තමයි අර ඒක තමයි විශේෂත්වය කියන්නේ. ඔබ කියන්නේ කියනවාගේ දෙයක් මොකද?
එකනේ අම්මා කියන්නේ දැක්මක් අත්දැකීම් ලෝකයේ වචන වලින් කියනවා. හැබැයි අත්දැකීම තහවුරු නොවන විදිහට.
නොවන විදිහට. එතකොට අපි ඒ වචනේ අර්ථය ලෝකයෙන් අත්දැකීම ගන්න ගියාම එතකොට ප්‍රශ්නයක් වෙනවා. ඒක නම් ස්වාමීන් වහන්සේ කියන දේශනාවක් අහලා ඒක කියන අර ආකාරයේ හැදේ මොකද්ද කියන්න යන එක සත්‍ය නිරෝධකයක් කියන එක අර අන්න එහෙම ඒක ලකින්න ඕනේ අර විද්‍යා සුපතිද්දා වෙනකොට ඒක එහෙම දැක්මක් ඇති වෙනවානේ.
ඔව්
එතකොට අර වචන වල ඉරබගන්නේ
යන්නේ නැහැ. දැන් මෙතනදී වුණත් තමයි දැන් මේ දැන් ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ඒ වගේ නේ දෙන්නේ මරණම්පි දුක්ඛං. දැන් ඒ දෙන්නේ තමයි මේ දැන් හරියට අර දුරේක්ෂයේ සිදුවෙන විදිය කිව්වා වගේ වැඩක් නේ විග්‍රහය. නමුත් ඒක ඔව් කියන්නකෝ කමක් නැහැ.
දැන් ස්වාමීන් වහන්සේ කිව්වා කියලා මම මුලින්ම කිව්වේ දෙකක් කරන් කියන අහන්න මේ අහනකොට යොමු වෙලා අහන්න යෙදීම බලන්න කියන. දැන් ඔය විදිහට ඔය ජීවිතේ මරණය ලැබීම ඔය කාරණා අන්න යෙදීමක් විදිහටනේ අපිට ලැබෙන්නේ.
ඔව්
ලෝකේ අපිට මොකක්ද ලැබිලානේ කියන්නේ මරණය කියන මේක වචනයක් හරි මේක ප්‍රතිචාරයක් හරි කියලා කිව්වත් ඒකත් යෙදීමක එකක් නේ අපිට ගෝචර වෙන්නේ.
ඔව්.
එතකොට අන්න එතනත් අරගෙන බැලුවමයි ඔය සංසිද්ධිය මට හිතෙනවා අන්න එහෙම. එතකොට යම් කිසි ඔය කියන කාරණාවක් නැත්නම් ස්වභාවයකට කිසිම තියලා එක වෙද්දී තිය සම්මාංශය කියන්නත් කියලා මට හිතුණා.
ඔව්. එතකොට දැන් අපේ අර කියන්නේ එතන ගැටියත් එක්ක අර බාහිරින් මේ කාරණේ කියනකොට ඒ කාරණයක් එක්කම මේ කියන්නේ මේ මගේ පැත්තේ අදහස පැත්තකින් තියලා කියන කාරණෙත් එක්ක යොමු වීම කියන තැන නේද?
නැත්නම් ඒක අර මේ ජීවිතේ සාදාවක් අපිට පිටින් බාහිරින් හැමදාම මේ උපාදාන ස්කන්ධය හරි එහෙම කියලා එහෙන නෝනකට අපි හිතාගත්ත ජාති පිටක් දාලා අර එහෙම එකක් කියනවා මිසක් අර සංසිසුත්‍රේ කියන්නේ අර ඒ කියන්නේ වෙන එකක් නෙමෙයි අපේ ජීවිතේමනේ
ජීවිතේමනේ. ඔව්
එතකොට අර මොළ අර මොළේදී අපි කියන එක මේ කියන්නේ මොකක්ද කියන එක ඒක යන්න ඕනේ. එහෙම නැතුව මුලින්ම අපි අරක දාලා බලාගන්න කිව්වොත් එහෙම එතන වැරදුනේ.
ඒ කියන කාරණේදී වුණත් අපි දැන් සූත්‍රයේ ඇතුලේ කාරණාවක් වුණත් වෙන තැනක තියෙන එකක් මෙතෙන්ට ආදේශ කරගන්න එක කරගන්න ගියොත් ඒත් වරදිනවා නේද අම්මා?
එහෙනම් මුලදී ඕන වෙනවා අපිට අර මේ ඉගෙන ගන්න කියන්නේ දැන් මුලින්ම අපි ඉගෙනගෙන ඒක ඒකේ
කොහොමද විද්‍ය සුපිරි විද්‍යා කියන පැත්තරක කියන
කියන්නේ
මොකක්ද කියන කාරණය පැහැදිලි වෙන්න ඕන. දැන් මොකද අර දැන් ඔය දැන් මේ පාළි වචන තියෙන්නේ පාළි වචනෙන් කියන අර්ථය ඊට පස්සේ මොනවාද මොන වගේ අදහසකින්ද මේක කියලා තියෙන කියලා ඍජු අදහස අපිට එන්නේ නැති නිසා අර ඍජු අදහස නොඑන්නේ වෙන කාරණාවල් මේකත් එක්ක එකතු වෙච්ච නිසානේ අනවශ්‍ය කාරණා ටික එකතු අයින් කරලා කියන්නේ මොකද්ද කියන අදහස ඒ ටිකට අපි මූලික වශයෙන් ඉගෙන ගැනීමක් කරන්න වෙනවා නේද?
වෙනවා.
ඔව්. හැබැයි ඒක අර පිරිසිදු වීමත් එක්ක මේ බාහිරින් මේ යාතිපි දුක්ඛා කියලා කියනකොට ඒ කාරණයත් එක්ක යොමු වෙලා ගමන් කිරීම තමයි වටිනේ කියන කාරණේ තමයි ඉස්මතු කරේ නේද අම්මා?
නැත්තම් අර වගේ අපි හිතාගත්තුකක් තියෙන එකක් විතරක්
නේ. ඔව්.
නේද?
ඔව්. හිතාගත්ත එක තහවුරු වෙනව නැත්තම්. අත්දැකීම් ලෝකේම කාරණයක් තමයි. හැබැයි බුදුරජාණන් වහන්සේ එක තහවුරු නොවන විදිහටයි දේශනා කරලා තියෙන්නේ. ඒතර අත්දැකීම් ලෝකේම කාරණේට වගේ වුණාට කියන්නේ මොකක්ද කියන කාරණයත් එක්ක හිතාගෙන යොමු වීමක් වුණොතින් අර්ථය සිද්ධ වෙන ප්‍රතිපදාව ඉස්මතු වෙනවා කියන කාරණේ තමයි අම්ම කියන්න උත්සාහ ගන්න නැත්තේ නේද?
සාමාන්‍ය
වේග වල 10:35යි. 10:35යි. 10:35 නේද? එහෙනම් අපි අදට අවසන් කරමු.
උදැසන සපිය අතර අවසන් කරමු වෙලාව ගිල තියෙන නිසා මොහොතේ අදත් ඉතාම වටිනා අර්ථ විවරණයක් අපිට ලැබුණා අපේ හැම දිනෙකටම මම ඉතාම සන්තුෂ්ටියට පත් වෙන හේතුවක් වෙන්න ඇති කියලා හිතනවා ඉතින් අපි හැම දිනම දන්තකරත් කුසල් අපේ ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු ස්වාමීන් වහන්සේට නිති ප්‍රයෝග ඉතර ජීවනයේ ප්‍රාර්ථනා කරමු මේ ධර්ම ශාස්ත්‍ර කටයුතු වඩාත් හොඳින් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන්ට ගුරුවරුන්ටත් මේ පින් අනුමෝදන් කරමින් ස්වාමීන් වහන්සේට වෙනවා දේශනා මේ සාකච්ඡාව අවසන් කරමු.
තිරුවන් සරණයි. එහෙනම් අපි කල්පනා කරගමු අද දවසේදීත් අපි තාම සජීවීව පිරිස සහ සම්බන්ධ වුණා. ඉතින් සජීවීව සහ සම්බන්ධ වෙලා ප්‍රශ්න යොමු කරා. ඒ වගේම අදහස් දැක්වුවා. ඒක ගොඩාක් වටිනවා. ඒක සාකච්ඡා කරන හැමෝම දිනාට මේ සම්බන්ධ වෙන අය කාටත් උපකාරශීලී වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ වෙලාවේ මේ මහාත්පදෝපම සූත්‍රය අපිට සමීප වුණේ සුත්‍රජාන වහන්සේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ත්‍රිපත් කරපු උත්කල බුදුරජාන් වහන්සේ anu දනවදාල මේ සූත්‍රය අපේ පූජනීය ලොකු සාමින් වහන්සේ නිසා ඒ දේශනාවක් තමයි අපි ලිහිල් කරලා දෙන්න කාරණා ටිකක් තමයි අපි කතා බහ කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා පූජනීය ලොකු සාමින් වහන්සේගේ ගුණයට වන්දනා වේවා, පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ කටයුතු සංවිධානය කරන සුනන්ද මහත්මයාටත්, ඒ වගේම අපේ කොග්ගලගේ මෙතුමාටත් සහ සම්බන්ධ වෙච්ච කිහිපෙවිදි සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච ධර්මයේ හිත ඇති ප්‍රතිපදාවට ජීවිතය යොමු කරන පින්වත් හැමෝම දෙනාට යහපතක් වේවා. ධර්ම අවබෝධය පිණිසම මේ පුණ්‍ය ශක්තියෙන් උපකාර වේවා කියලා මෙතකින් අදට මේ කටයුතු හමාර කරමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.
සාදු සාදු. තෙරුවන් සරණයි. සුනන්ද මහත්මයාටත් තෙරුවන්
සරණයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සියලු දෙනාට තෙරුවන් සරණයි.